නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සේයතාති භික්කවේ පුරුෂෝ අරුග්ගත්තෝ පක්ඛග්ගත්තෝ සාරවණං පවිසෙය්‍යාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද වැඩි වශයෙන් මේ ශාලාව අපි පාවිච්චි කරුවේ දවසේ භාවනා වැඩපිළිවෙලක් සඳහායි ඒ වැඩපිළිවෙලේ ඒකාංකයක් විදිහට තමයි මේ ධර්ම දේශනාව අපි මේ වෙලාවට යොදාගත්තේ ඉතින් ඒක අර කරගෙන යන භාවනාවට කෙරෙන අනුග්‍රහයක් සබ පහසු කරුණු සලසාදීමක් විදියට කරන සුතානුග්‍රහිතේ විදිහටයි මේ දක්වන්නේ. ඉතින් ඒ සුතානුග්‍රහිතේ සඳහා හොඳම මූලාශ්‍රය වෙන්නේ සර්වජන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර කොටසක්. එහෙම නැත්නම් දේශනා කොටසක් අපි ඉස්සරහින් තියාගෙන අපේ ජීවිතේට පුළුවන් තරම් සම්බන්ධ කරන්න හදන එකයි. ඇත්තටම ඊට පස්සේ වෙච්ච සංග්‍රහ ග්‍රන්ථ තියෙනවා, අටුවා ග්‍රන්ථ තියෙනවා, ගොඩක් විස්තර තියෙනවා. නමුත් ඒ සරුවචන දේශිතේම ශ්‍රීමුක භාෂිතේම ගන්නක හුඟක් හොඳයි. නමුත් ඇත්තටම මේට අවුරුදු 50කට විතර ඉස්සෙල්ලා ඒ සරුවචන ශ්‍රීමුක භාෂිතය කවම කවදාවත් දේශනාවකට මාතෘකා කරගත්තේ නැහැ. ඒක හිතුවා තේරුන්නේ නැහැ අපට. අපිට තේරෙන්නේ ඒක පිළිබඳව අපේ අටුවාචාර්යින් වහන්සේලා උගන්වපු එක, අටුවාචාර්යින් වහන්සේලාගේ ගෝලිය උගන්වපු එක කියලා එහෙම පටන් ගන්න ටිකින් ටිකින් තමයි මේ බුද්ධ භාෂිතයට ශ්‍රීමුක භාෂිතයට යන්න ඕනේ කියලා ඒ ධර්මයේ පිළිබඳ තිබුණේ විශාල ගෞරව සම්ප්‍රයුක්ත බයක්. නමුත් මේ අද වෙනකොට විශේෂයෙන්ම බුද්ධ ජයන්තියන් පස්සේ අවුරුදු 60ක් 50 ගණනක් ගියාට පස්සේ ක්‍රමයෙන් කොයි දේශකයන් වහන්සේත් කෙලින්ම සූත්‍ර පිටකේට නැත්නම් කෙලින්ම මූල ප්‍රභවයට සම්බන්ධ කරලා බණ කියන ගතිය වැඩි වෙලා තියෙනවා. ඒක අපේ යුගේ හම්බෙච්ච අපිට හම්බෙච්ච වාසනාවක් කියලා හිතා ගන්න පුළුවන්. ඉතින් ඒකෙම ලකුණක් වගේ තමයි අද මේ දේශනාවත් අපි බාන පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. සර්වචනාංශයේ දේශනා කරපු සූත්‍රයක්. ඒකට සංගීතකාරක ස්වාමීන් වහන්සේලා නම තියලා තියෙන චප්පානක සූත්‍රය කියේ. මේක සංග්‍රහ වෙලා තියෙන්නේ සංයුත්තනිකාය කියන පොතේ සලායතන සංයුත්තේ. මේ චප්පානක කියන නමට නිදාන වෙලා තියෙන්නේ ච කියන වචනයෙන් අදහස් කරන්නේ පාලි ඉලක්කම් ක්‍රම හැටියට 6ට. පාන කියලා කියන්නේ ප්‍රාණීන්ට. ඒ නිසා නැත්තම් සත්තුන්ට. ඉතින් මේ සූත්‍රයට දෙන නිදර්ශනය සත්තු 6 දෙනෙක් සම්බන්ධ කරලා තියෙන නිසා එහෙම නැත්නම් මේ සූත්‍රයේ ගැළපෙම නැත්නම් හොඳට වැටහෙන තැන තමයි මේ නිදර්ශනය. මේ නිදර්ශනේ තියෙන සත්තු හැදෙනවට උපමා කරලා ඒ නිසා මේකට චප්පාණක සූත්‍රය කියලා කියනවා. මේක විශේෂාංග කීපයක්ම තියෙනවා. ඒ වගේම සූත්‍රයේ ජවනිකා කීපයක් තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා අපි මේ වැඩමුළුව පවතින දවස් කීපේ පුරාවට මේ සූත්‍රයම මුල් කරගෙන දේශනා මාලාවකට බහගන්න. ඉතින් අද ඒ සඳහා ඉස්සරහින් තිබ්බේ සූත්‍රයේ ආරම්භක පාඩයක්. ඒක ඔය චප්පානක කියන නිදර්ශනයට සම්බන්ධ නැහැ. ඒ වගේම වෙන නිදර්ශනයක්. නමුත් මේ සූත්‍රෙමයි. ඒකෙදී ਸਰවචන්සේ සඳහන් කරනවා අඟපුරා තුවාල තියෙන ගෙඩි වන දද තියෙන කෙනෙක් කටු සහිත කොහොල් සහිත වණයකට රින්ගන උදාහරණයක් ගන්නේ කියලා. ඉතින් වණේ තියෙන මේ කටුසර ගස්කොලන් දරුණු දේවල් නිසා අකුලේ රින්ගන්න හැම තැනම තියෙන තුවාල පෑරෙනවා. ඒ නිසා මේ මිනිස්සයා පුදුමාකාර වෙහෙසකටපත් වෙන්න වෙනවා කටු අකුලේ රින්ගන්න ගියොත්. ඉතින් එහෙම කෙනෙක් මේ කටු අකුලට රින්ගලා ඇති වෙන විශේෂ නැති කර ගන්න ඕනේ නම් කොච්චර බයකින් ඒ එක එක කටුවකට ඒ එක එක කකුලකට ඒ පඳුරකට බය වෙයිද කියලා හිතා ගන්නයි කියලා බුදුසජන් වහන්සේ අපිට උපමාවක් පෙන්නනවා. පෙන්නලා ඒ වගේ තමයි කියලා කියනවා. මේ ඇහැ කියන්නේ තුවාලයක්, කන කියන්නේ තුවාලයක්, නාසය, දිව, කය, මන මේ හැමතැනම අපි කියන්නේ මේ සංවේදී ඉන්ද්‍රිය කියලා මට කියන්නේ. එහෙම නැත්නම් ඔපේ කියලා කියනවා. එහෙනම් ප්‍රසාද රූප කියලා කියනවා. වෙයි පුංචි දෙයකින් උනත් කිපෙනවා. ඇහැට ගුණක් වැටුනහම කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. ඒ විතරක් නෙවෙයි ආලෝක තරංගයක් වැදුනත් කන වගේ නෙවෙයි ඇහැ ඒක විශේෂම අඳුර ගන්නවා මේ කහපාටේ මේ අහවල් හැඩේ කියලා. ඉතාමත්ම පුංචි ආලෝක සංඥාවක් වුණත් අඳුරන්න පුළුවන්කම තියෙනවා. කනත් එහෙමයි පුංචි සද්දයක් ආවත් ලං වෙන සද්දයක්ද දුරස් වෙන සද්දයක්ද ඉස්ත්‍රි සද්දයක්ද පුරුෂ සද්දයක්ද කියලා කොහොම සංවේදී එක කියලා කනේ ඔපේ කිය. ඊකට නාසයේ ඉන්න ගඳ සුවඳ දිවට එන රස මසවුලු කයට එන පහස බොහොම පුනි චුංචි දෙයක් වද දැනුණත් කය ඒක අඳුර ගන්න. ඒ වගේම මනස අපේ එක එක රුචි අරුචිකම් අඳුර ගන්න. මේව සර්වඥාන්සේ පෙන්නනවා තුවාල කියලා. මෙන්න මේ තුවාල සහිත කෙනෙක් රූප ගොඩක් තියෙන තැනකට යනවා, ශබ්ද ගොඩක් තියෙන තැනකට යනවා, ගඳ ගොඩක් තියෙන තැනට, සුවඳ ගොඩක් තියෙන තැනට, රස මසවුළු තියෙන ගොඩක් තියෙන තැනකට, කයට පහස තියෙන තැනකට, හිතට ඕන ඕන හිතවිලි සහිත පුළුවන් තැනකට යනවා කියලා කියන්නේ කටු අකුලකට රිංගනවා වගේ. එතකොට දිගටම මේ තුවාල ඉදෙන්න ගන්නවා. තුවාල පැහැරෙන්න ගන්නවා. ඒ නිසා වැඩි වැඩියෙන් අකුලේ රිංගන්න දුකටපත් වෙනවා. ඉතින් ඒ පත්‍රීමට අකමැති නම් එයා කොච්චරක් මේ කටු අකුල වල රිංගනකොට වදින ඒ දේවල් වලින් පරිස්සම් වෙන්න උත්සාහ කරනවද කියන එක තමයි මේ ඉඳුරන් සංවර කරගන්න ගන්නවා කියන උපමාව සරුවචාන්සේ පෙන්නනවා. ඒක අපේ සිංහලයට නැත්තම් අපේ ප්‍රස්තාව පිටුලට ඇවිල්ලා තියෙන්නේ වනේ පිටේ වනේ තියෙන මීමා පඳුරට බයයි කියන. මීහරක් පඳුරු අස්සේ රිංගලා තමයි ජීවත් වෙන්නේ. ඒ හමhari හයයි කුර තියෙන්නේ ඒ නිසා අංග තියෙන්නේ සකිස්තිකට බය නැහැ. නමුත් හිතන්නේ කෙනා පිටපුරා වනයක් තියෙන තැන තුවාල වෙච්ච මීහරකෙක් කොහොමඩක්වත් පඳුරු දකින්නට බයයි. මොකද එයා දන්නවා හීරෙන්න ඕනේ පණවිචි තුවාලෙට පැරිච තුවාලෙට මොනව ගෑවුණත් දන්නවා. අන්න ඒ වගේ යම් කිසි කෙනෙක් Tamange මේ ඉඳුරන් සංවර කරගන්න උනන්දු වෙන්නේ නැත්තම් එහෙම නැත්තම් කාය පිළිබඳ එලඹ සිටි 100කට ශික්ෂාගරුක උනේ නැත්තම් ඒක නා රූපයක් දකින හැම වෙලාවකම වගේ ඇඟට දරුණු වේදනා දැනෙනවා වගේ කැලේ මිනිහන මිනිහා මුඛේ හැප්පුණත් ඇඟේ තියෙන තුවාලවලට ඉද්දෙනවා වගේ දරුණු වේදනා විඳිනවා වගේ ඒ බව දන්නේ නැතුව මේ ඇහැට අසීමිත රූපත් එක්ක ගැටෙන්න ඇරියොත් අසීමිත කෙලෙස් ප්‍රමාණයක් ඇති වෙනවා. එකෙම අසීමේ කනට අසීමිත ශබ්ද જાති අසන්න ගියොත් අසීමිත කෙලෙස් ඇති වෙනවා. නාසයට දිවට රස, කයට පහස, හිතට හිතවිලි. ඉතින් ඒ වගේ වෙලාවක මේ ඇහැ සංවර කරගන්න ඕනේ. ඇහැට ලැබෙන මේ විවිධාකාර දර්ශන, කාම දර්ශන හෝ දර්ශන කාමී සීමා කරන්න ඕනේ කියලා කිව්වොත් අද විශේෂයෙන් මේ වගේ රටක අද වගේ දවසක කවදාකවත් හේතු ගන්න බෑ. ඒ මොකද පොහොසත් කියලා කියන්නේ අපි දැන් මේ වෙලාවේ මේ රටේ සාමාන්‍ය වැසිගේ මානසිකත්වයේ ගත්තොත් වැඩිම ප්‍රමාණයක් රූප බලන්න හම්බ වෙනවනම් ඒක වැඩිම පොහොසත්කමක් අද දවසේ හැටියට කළ යුත්තක්. වැඩිම සංගීත රාද නාද රට අහන්න ඕනේ. වැඩිම ගඳ සුවඳ බලන්න ඕනේ. රස මස උළු කැවිල්ලන්න ඕනේ. කයට දෙන්න තියෙන පහසුකම් දෙන්න ඕනේ. තප්ප පහසුකම්. ඉතට විවිධ අදහස් දෙන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා එහෙව් ලෝකෙකට සර්වඥාන්සේ මේ කැලීට රිංගපු තුවාල සහිත මිනිහෙක් පෙන්නකොට කවුරු පිළිගන්නේ? ලෝකයා හිතන අපි පොහොසත් වෙන්න වැඩියෙන් රූප බලන්න ඕනේ, සද්ද අහන්න ඕනේ, ගඳ බලන්න ඕනේ, රස බලන්න ඕනේ, පහස බලන්න ඕනේ කියලා අපි මේ රට්ටු උපමාවට ගන්න. ඉතින් අපිත් එච්චන්නේ අපි කියලා ඊට වැඩි වෙනසක් නැහැ. අපිත් බලන්න පුළුවන් තරම් මහන්සි වෙලායි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලබන්නේ. ඒ වගේ මේ රූප ශබ්ද සමග මේ ඇහැ රූපත් එක්ක ඇහැ ශබ්දත් එක්ක කන පුළුවන් තරම් ආස්වාද කරන්නයි අපි උත්සාහ කරන්නේ. ඒ විතරක් නෙමෙයි අපි ඒක අපේ දරුවන්ට ප්‍රාර්ථනා කරනවා. අපි හිත මිතුරන්ට ප්‍රාර්ථනා කරනවා. අපි දකින දකින රූප ශබ්ද ගන්ධ රස ඒගොල්ලන්ට ලබලා දෙන්නයි කියලා. නමුත් ආර්යයන් වහන්සේ නමගේ පැත්තෙන් බැලුවොත් අවබෝධ ලැබු කෙනෙක් පැත්තෙන් බැලුවොත් ඒක මේ වනේ පිටියේ වනේ තියෙන මීමා පඳුරක රිංගනා වගේ පඳුර අස්සේ රිංගනා වගේ මෙන්න මේ චිත්‍රය ඇඳලා සර්වජන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි භික්ෂුවක් ගමකට ගිහිල්ලා ඒ ගම්මුන්ට වඩා වඩා රූප ලබා ගැනීම සඳහා උපදේශ අනුශාසනා දෙනවා නම් වඩා වඩා සද්ද ලබා ගැනීම සඳහා මේ ලෝකේ හෝ පරලෝකේ අනුශාසනා දෙනවා නම් ගඳ ලබා ගැනීම සඳහා රස ලබා ගැනීම සඳහා පහස ලබා ගැනීම සඳහා සාහිත්‍යට නිහිතවිලි ඒ මිනිස්යාට යහමඳුරන්න ගාම කණ්ඩක කියලා කියන්නේ කියලා ගමේ කට්ටක් ගමට කට්ටක් වෙනවා කියන්නේ. ගම්මුන්ට උගන්වන්නේ වැඩිම වැඩි රූප බලන්නයි වැඩිම වැඩි සද්ද අහන්නයි වැඩිම වැඩි ගඳ රස පහස විඳින්නයි. නම සරුවචනංශයේ මේ භික්ෂුව නියෝජිතෙක් වශයෙන් පත් කරලා තියෙන්නේ මේකට කියලා දෙන්න. ඔය පඳුරු අකුල් පඳුරු ලඳු වශයෙන් රින්ගන්න යන්න එපා. පිටියේ වනේ තියෙන මීමෙක් වගේ පරිස්සම් වෙන්න කියන්නේ. නමුත් භික්ෂුවක් ගිහිල්ලා වැඩි කරන්න කතා කරනවා නම් එයා ගමට කට්ටක් වෙනවා කියන එක. ඒ කියන්නේ සරුවචනංශයේ වැඩ ඉන කාලෙම ඒ දර්ශනවලට නිදර්ශන තිබිලා තියෙනවා. භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා ගම් වලට ගම්මුන්ට මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලැබීම සඳහා උනන්දු කරනවා. ඉතින් ඒක ඇත්තටම බැලුවොත් එහෙම සාමාන්‍ය දේශනාවල ඒක පොහොසත්කමක් සර්වචන්සේ අගය කරලා තිනවා. ඒ වගේම දානාදී කටයුතු කෙරුවොත් දිව්‍ය ලෝකයේ දිව්‍යමය දිව්‍ය වර්ණ ගන්ධ රස ඕජා පහස වැඩෙනවයි කියලාත් කියනවා. ඒක සඳහා පෝෂණයකුත් කරනවා. නමුත් ඒක අවසාන පරමාර්ථය කරන්න ගියොත් එහෙම නැත්නම් එතනින් නතර කරොත් ඒක මේ පටන් ගන්න කතාවේ පළවෙනි ජවනිකාවට උනාට ප්‍රශ්නයක් නැහැ. ඒ දිගින් දිගට අඬ ගහන ගිහිල් ඉවරලා ඒකෙන් අර මේ කියන චප්පානක සූත්‍රයක් කියලා දිලන නතර කරනවා ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් තමන්ගේ කතාවේ තමන්ගේ ක්‍රියාවේ කටයුතු වල තියෙන්නේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වැඩි කිරීම සඳහා පොළඹවන ගතියක් නะ. ගාම කණ්ඩක කියන නම බුදුදහමේ දීලා තියෙනවා. ඒක නිකන් ඉංගියට වගේ දීලා තියෙන්නේ. ඊට පස්සේ යම් කිසි කෙනෙක් මේ බුදුහාමුදුරුව කියන්න හදන බණි, එහෙම නැත්නම් මේ දෙන්න හදන නිදර්ශනේ තේරුම් අරගෙන එයා හික්මෙනවා නම් හික්මෙන්න ඕනේ. එයා දැනගන්න ඕනේ මගේ ඇඟ පුරාම වනපෘත මෙතුාල තියෙනවා කුෂ්ඨ රෝග වගේ හැම කැඩිලා. ඉතින් ඒක නිසා මේ පඳුරු අස්ස රින්ගනකොට පුළුවන් තරම් පරිසං කරන වැඩි දඟලගෙන අතපයි විසි කරගෙන දඟලන්න යන්න එපා. පරිසං වෙන්න ඕනේ. එහෙමනම් මේ ඉන්දියන් සංවර කරගෙන ඉන්න පිළිබඳව පුළුවන් තරම් පරිසං වෙන්න ඕන කියන එකයි. ඉතින් ඒකයි සාමාන්‍ය ලෝකයේ අතර තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ බැලීම අහකන දිවනාශේ පිනවීම පොහසත්කමයි කියන එකයි බලනකොට ඒ ජන විඥානයේ පවතිනා වූ මේ අගයන් ආඩම්බරයන් සහ බුදුමන අහපු ඇත්තටම සංවේගී ප්‍රතිච්ඡ ත්‍රාවකයාගේ ආකල්පත්තතර වෙනසක් තියෙනවා. ඉතින් අන්නේ දෙක එක චරිතයක් තුලම තියෙනවා. එක පුද්ගලයෙක් ගත්තොත් එක වේලාවකට එක මානසික මට්ටමකදී අපි රූප ශබ්ද ගන්ධ රස වඩන වෙලාවක් එනවා. ඉතින් ඇහැකන දිවනාසයේ පිනවීම අපේ ලොකුම ජයග්‍රහණයක් කරගන්න වෙලාවක් එනවා. මගේ ඉතින් අපිත් කරගන්නවා. ඒ වගේම සමහර වෙලාවල් වල අපි ඒ රූප ශබ්ද ගන්ධ රස වැඩියෙන් පහසනවා කියලා කියන්නේ පීරිගෑමක් වදයක් ඔද්දල් වීමක් කියන එක තියෙනවා. අන්න මේ දෙක අතර අපේ පවතින මනසක්තියෙදී මේකෙන් කොයි පැත්තේ ඉඳලා කොයි පැත්තට මේ හික්මීම ගොනුව යොමු ලබා දීම කටයුතු කියන තමයි අර අපි ලෝකෙ නිදර්ශන අරගෙන සාකච්ඡා කරන්නේ. නමුත් හැම කෙනෙක්ම බැලුවොත් තමන්ගේ දවසක් ඇතුළත හෝ පැයක් ඇතුළත මේ හිතේ මේ දෙකට දඟලන හැටි වේලාවක ඒ විවිධ වර්ණ ගන්ධ මේ රූප ශබ්ද ගන්ධ රස වලට අවදින හැටිත් වරක මෙවුවා නොලබ හිත ඒක අරමුණක තබා ගැනීමකට ගන්න ප්‍රයත්නයත් අතර අපේ හිත දෙපැත්තට අදින හැටි බැලුවොත් ඒ හිතක තියෙන මේ දෙතෑවර ගතිය පේන්නේ යෝගාවචරයේකට පමණයි. එහෙම නැත්නම් කවදාකවත් හිතන්නේවත් නැහැ, දකින්න හම් වෙන්නේවත් නැහැ. මොකද ඒ කායන මාර්ගයක ඉන්නේ පුල්ලුවන්තර රූප බලන්න ඕනේ, ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා බුද්ධ ආගමත් ඒකට දාගන්නවා. දාගෙන ඉවරනම් ජීවිත පුරාවට අර වගේ ඉඳුරම් පිනවීමකට ගත කරනවා. ඉතින් අපි හිතනද මේ විදිහට ගත කරන ලෝකයේ මේ සමස්ත දර්ශනය තුල එක්කෙනෙක් පුද්ගලයෙක් මේ බුදුහාමුදුරුවෝ කියපු විදිහට තමන්ගේ ඉඳුරම් දමණය කිරීම සඳහා රූපෙන් සන්දෙන් ගඳෙන් රසින් පහසින් හිතවිලිවලින් වෙන්වීමට උත්සාහයක් ගත්තොත් එහෙම නැත්නම් මේ ඇයෙන් කනෙන් දිවින් නාසයෙන් කයින් මනසින් පොඩ්ඩක් විවේක වීම සඳහා උත්සාහයක් ගත්තොත් ඒ මිනිස්යා මේ මොනතරම් බරපතල වගකීමකට බරපතල කටයුත්තකට මුහුණ දෙන්නේ කිව්වොත් කවදාවත් ජයග්‍රහණයක් ලබා ගන්න බැරි වෙයි කියලා හිතෙන් දෙට කියනවා. ඒ තරම්ම මේ හිත දිවොද්දුවන්නේ මේ රූප ශබ්ද ගන්ධ රස වඩන අහකන ජීවනාදී වඩන පැත්තකට. ඒ නිසා ඒක නතර කරන පැත්තට කටයුතු කරන්න ගියාම මම මේ පෙන්වන්න හදන්නේ මේක අමාරු කාරණාවක්. එහෙම නැත්නම් හිත දමනය කරගත්තේ නැති ඉඳුරන් දමනය කරගත්තේ ති හැම වෙලාවෙම හිත යන්නේ මේ දර්ශනකාමයට, සද්දකාමයට, නැත්නම් කාම දර්ශනවලට, නැත්නම් රූප සද්දහණ්ඩයි කියන එක. ඒක නතර කරන්න හදපුනොසයට තමයි ඒ ප්‍රවාහයේ සැර. ඒ ප්‍රවාහයේ තියෙන දලදඬුකම ආණ්ඩුමට්ටු කරන්න බැරිකම දැනෙන්නේ. ඒසම් භාවනා කරන්න නැත්නම් ඉන්ද්‍රිය দমনයකට මේ කියන්නේ සීල ශික්ෂා පොඩ්ඩක් යහට ගිය කෙනෙකුට මේ හම්බ වෙන මේ පළවෙනිම මේ අසීරුතාවය, මේ හම්බ වෙන මේ පළවෙනිම අභියෝගය විශේෂයි බලනකොට පේනවා 99%ක් විතරම යන්නේ මිත්‍යා දෘෂ්ටියකින්, එහෙම නැත්නම් මිත්‍යා සංකල්පකින්. ඒ නිසා ඒ සටනට යන්න ඉස්සලා මේගොල්ල පරාදයි. මොකද මේගොල්ල හිතනවා මේ සීල ශික්ෂාවක ඉඳලා මේ සමාධි ශික්ෂාවට ගියනකොට මගේ ආතති අඩු වෙන්න ඕනේ, ලෙඩ අඩු වෙන්න ඕනේ, කරදර අඩු වෙන්න ඕනේ, මම බොහොම පහසු තියෙන තැනකට යන්න ඕනේ කියලා. නමුත් ඉස්සල්ලාම වතාවට තමන්ගේ සංසාරේ මේ මෙතෙක්කල් මං කෙරුවේ රූප වඩන එක දැන් එක නතර කරන්න ගියාම එතන මේ දෙක අතර තියෙන මේ ගඟ දිගේ ඉහිලට පීනන්න වගේ ගතිය මූල දෙන පළවෙනි මෙතාවේ පළවෙනියා දැන් අනිවාර්යයෙන්ම පරාජිත මනසක් ඇති වෙනවා. නමුත් මේ භාවනා කරපොනිසයි මේ ටිකවත් දන්නේ කියන එක කාට හරි හේතු කරගන්න පුළුවන් වුණා නම් ඒක මං හිතනවා නිවන් දකින්නවා වගේම ඉතාමත්ම දුෂ්කර කාර්යයක්. භාවනාවට පෙළඹුණාට පස්සේ මේ වැවක දෝරේ කඩාගෙන ගියා, ඉවර කඩාගෙන ගියා වගේ මේවා කඩාගෙන යන්න පටන් ගන්නවා. යෝගාවචරය බලාපොරොත්තු වෙන්නේ භාවනා කරලා සාන්තියක්, විවේකයක්, එහෙම නැත්නම් අසහනේ අඩුවීමක් නම් පළවෙනි වතාවට වෙන්නේ ඒකේ අනිත් පැත්ත. විශේෂයෙන්ම විදර්ශනා භාවනා කරන එකට. නමුත් කිනකොට හිතා ගන්න පුළුවන් නම් මේ කාමයාගේ තියෙන ආදීනව ඕකාර සංකේස ස්වභාවය දැනගන්න අනු මේ කරදර වෙලා බෑ, පොතේ බලලා බෑ, හිතලා බෑ, මම්ම විඳින්න ඕනේ. අන්නේ විඳින වෙලාවේදී ඒකට ලෑස්ති මනසක් ඇති කරගෙන යන්න. භාවනාවට බැසට පස්සේ කයේ නැති රෝග පහළ වෙනවා. පුංචි සද්ද බව කරදර කරනවා. එහෙම නැත්නම් හිතවිලි කියන එක දෝරේ ගලනවා. අන්න මේ දැක ගැනීම, මේ කයේ තියෙන මේ ඔද්දල් වෙච්ච තුවාලයක් වගේ ගතිය දැක ගැනීම භාවනාවේ ප්‍රයෝජනයක් නැත්නම් භාවනාවට අරියාදුවද කියලා බැලුවොත් ඒ කාරණාව අතින් අපි තාම යහ දර්ශනයේට පුරුල් දර්ශනයේට හිටලවත් නැහැ. ඒ නිසා භාවනා කරාට ඒක හරියන්නේ නැහැ. පොත් බැලුවට ඒක හරියන්නේ නැහැ. මේක සාකච්ඡාවෙන්ම හදන්න ඕනේ. ඒසල්ල වැඩේට දාන්න ඕනේ. දාලයට අඬන්න අරින්න ඕනේ. කන්දොස් කිරියාවක් එන්න අරින්න ඕනේ. පරාජිත වෙන්න අරින්න ඕනේ. පුළුවන් තරම් අහන්න ඕනේ. දැන් නම් පේන්නම් පරාජය තමයි. ඒ සඳහා නැවත ගිහිලා කාම ලෝකෙට ගියා මොකද වෙන්නේ? මේකට මග ඇරලා මේකෙන් පැත්තකටලා ඉන්න පුළුවන්. ඒකද උත්තරේ. එහෙම නැත්නම් අපිට පුළුවන් ශක්තිය තියෙන වෙලාවක අපි මේ වඩන කාමයේ ආදීනව වැටෙන එකකින් ගලවන්න ගිය තැනයි. අන්නේ ගලවන්න ගියාම ලැබෙන මේ දුක් කරදර ටික භාවනා කරපු එකේ නැත්නම් භාවනාවට තමන් තිබ පළවෙනි පියවරේ පළවෙනි අත්දැකීම කියලා තේරුම් ගන්න ඒක සමහර විටක දැන් අවුරුදු 50කට විතර ඉස්සලා කරන්නම බැරි වෙයි කියලා අතහැරලා දාලා තිබ්බ කාලයක් තිබ්බා. භාවනා කරන්නත් බෑ කියලා දෙන්නත් බෑ කරන වෙලාවෙදී ඒකේ පරාජිත ලකුණු පේන්නේ කියලා අතහැරලා දාලා තිබුණා. නමුත් දැන් මේ වෙනකොට අවුරුදු 30-40ක සටනකට පස්සේ සුළු පිරිසක් ලෑස්ති තීරුම් ගන්න මේ කාමයෙන් ඉඳලා කාමයෙන් වෙන් වුණාට පස්සේ එහෙම නැත්නම් කායික විවේකයක් වශයෙන් කාම ලෝකයෙන් වෙන් වුණාට පස්සේ ඒ කෙනාට හම්බ වෙන පළවෙනි අත්දැකීම වනයේට රිංගපු තුවාල සහිත රෝගියෙක් වගේ. ඒ නිසා මේ දේ හරි දකින්න ලැබීම දැනගන්න පුළුවන් වීම කාමයේ තියෙන විකාර ස්වභාවය මේ කාමයේ තියෙන දුක් දෙන ගතිය දැනගන්න පුළුවන් ස්වરૂපය ජයග්‍රහණයක් ප්‍රතිපදාවේ දියුණුවක් කෙලෙස් අඩු වීමක් කියලා තේරුම් ගන්න පුළුවන් වුණා නම් මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ පළවෙනි නිදර්ශනය හරියට තේරුම් ගත වෙනවා. නමුත් මේ භාවනා ලෝකේ නැත්තම් භාවනා ජීවිතයේ අවුරුදු ගාණක් ගත කරපු මට පේනවා මෙන්න මේ සාසනික කටයුතු කරලා ශ්‍රද්ධාවෙන් කටයුතු කරලා ඒකෙන් සතුට වෙන මනස තිබුණාට ඒ තියෙන ශ්‍රද්ධාවෙන් ඉඳලා මේ කියන ශ්‍රද්ධාවට එන්න ඔටුවේ ඉදිකටු හිලකින් එහාට යනවා වගේ කිසිම විදියකින් අමාරුයි කාට හරි කියලා දෙන්න මේ භාවනා කරන්න ගියාට පස්සේ මේ වගේ මූලික අපහසුතා ටිකක් එනවා. ඒ අපහසුතා ටිකෙන් කියවෙන්නේ හිත දැන් වෙනදේ සංවේදී. ඒ නිසා මේක දැනගත්තොත් විතරක් කවදා හරි ඇත්තටම තමන් උත්සාහයක් කරાવી කාමෙන් වෙන් වෙන්න. එහෙම නැත්නම් කාමෙන් වෙන් වෙන්න අපි උත්සාහ කරාට හිත යටින් තියෙන කාමයට ආසාව. ඒක නිසා කාමෙන් වෙන්වීමේදී ලහම් වෙන මේ මූලික ඝර්ෂණය මූලික දුෂ්කරතාවය භාවනා කරපු නිසා ප්‍රයෝජනයක් නැත්නම් භාවනාවෙන් ලැබ කරපු නිසා මට හම්බෙන්නේ ලකුණක් කියලා දැනගන්න පුළුවන් නම් ඒකට කියන්න පුළුවන් එක මහා පුදුමාකාර ප්‍රඥාවක් විතර තියෙනවා. ඉතින් ඒ ටික කරන්ඩ බුදුරජාන් වහන්සේ කොච්චරක් මේ පෘථග්ජනයට විශ්වාසය ඇති වෙන කටයුතු කරලා තියෙනවද කියනවනම් උන්වහන්සේ සාරාංශික කල්පලක්ෂයක් පෙරම් පුරලා බුද්ධ වචනෙන් කිව්වොත් ප්‍රතික්ෂේප කරන්න බැරි වෙන මට්ටමට මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගත්තා. ඒක මේ අපි විනුවෙන් තමයි බුදුරජාණන්සේ පාරමිතා පිරුවේ. ඒක නිසා අපි දන්නවා බුදුරජාණන්සේ මේවා අපිට කතා කරලා කියන්නේ දේශපාලන වාසියක් ලබන්න වෙන න්‍යාය පත්‍රයකට නෙවෙයි. එහෙම නැත්නම් අපෙන් ඡන්දෙ ඉල්ලන්නත් නෙවෙයි. බුදුරජාණන්සේ කියන්නේ දේශනා කරන්නේ මම බෝසත්ත්ව කාලේ මේ දේ කරා. එක සැරයක් කළා නතර කිව්නේ නැහැ. දෙකක් කළා නතර කිව්නේ නැහැ. පුළුවන් තරම් කරලා මන් දැනගත්තා මේ කාමය උපේනවා කියන එක අමාරුයි කියලා තමයි ලෝකයා කියන්නේ. ඒ හුඟක් අමාරුයි කාමෙන් අයින් වෙන එක. ඒක කවදාකවත් අත්දැක බලන්නේ නැතුව කාම කවදා හෝ ක්‍රියාවත් කරන්නේ නැතුව පොත් බැලුවට වෙන සද්ධාවකින් බුදුහාමුදුරුවෝ කිව්වට හරියන්නේ නැහැ. මේ ක්‍රියාත්මක කරන්න ගියාට පස්සේ මේ කාමෙන් වෙන්වීම නිසා මට අසහනිය අඩු වෙන්න ඕනේ දුක අඩු වෙන්න ඕනේ කරදර අඩු වෙන්න ඕනේ කියන પરමාර්ථයෙන් ගියොත් ඒත් වැටෙනවා මොකද හම්බ වෙන්නේ අඩු වීමක් නෙවෙයි කැලීට රිංගපු පිටි වනේ තියෙන මීම වගේ කරදරයක් ඒ නිසා මේ භාවනාවේදී හම්බ වෙන මේ කරදර ටික භාවනාවේදී හම්බ වෙන මේ පැංගිරි ගතිය භාවනාවේදී හම්බ වෙන මේ නුරුස්නා ගතිය පිලිගන්න පුළුවන් මට්ටමකට පෞරුෂත්වයක් හදන්න ඊමනුස්සය ඇත්තටම සංසාරයෙන් ගෙනාව කර්ම ශක්තියක් තියෙන්න ඕනද නැත්නම් බන කියලා පුහුණු කරලා ගන්න පුළුවන් දෙයක්ද එහෙම නැත්නම් ගොඩක් කාලා භාවනා කරාට පස්සේ පුහුණුවෙන් ලැබෙන එකක්ද කියලා තාමවත් කාටවත් කියන්න බෑ මේක කිව්වට පස්සේ භාවනා කරන්න කියတဲ့ දුක ආවත් කමන්නේ භාවනා තරින් නැතු මම කරගෙන යනවා කියන එක භාවනාට යෙදෙන පිරිසෙන් 100%කට ඔක්කත් කරන්න බෑ. පොඩ්ඩ කරදරයක් ආවම අත ගසා දාලා යනවා යා. නමුත් හොඳට පාරමිතා පිරිච්ච කෙනාට හොඳට සම්මාදිට්ඨිය ඇති කෙනාට තේරෙනවා දැන් මේ ටික හරි මම දන්න නිසා අඩු ගන්න මේ ඊට පස්සේ මම කාමී යම් ප්‍රමාණයක් නැතුව අපිට ජීවත් වෙන්න බෑ. නමුත් මේ කාමයට මේ තරම් වාල් වෙලා දාස වෙලා කටයුතු කරන්නේ නැතුව ලදලද වෙලාවේ මේකට රින්ගන්ඩ් ගියොත් දඟලන්ඩ් ගියොත් කටු වෙනිනවා. ඒ නිසා කටු වෙනින් නැති වෙන තාලෙට ඉක්මිච්ච මනසකින් ඉන්ද්‍රයන් দমন කරගත්ත මනසකින් කටයුතු කරන්න ගියොත් මට ලෝකයාගෙන් කවදාකවත් යෝජනා ඉස්තරක් ලැබෙන්නේ නැහැ. මොකද ලෝකයා ඉන්නේ සම්පූර්ණයෙන් අනිත් පැත්තේ. මගේ අතීත මතකොලිම කවදාකවත් මට සාක්ෂියක් නැහැ. මොකද මම මෙතෙක් කල් කෙරුවේ කාමී වඩන එක. ඒ නිසා මේ කාමී නැත කරන්න ගියාම ලැබෙන මේ දුක් කරදර ටිකක් භාවනා වේලාවයක් ප්‍රතිපදා විදිනුවක් කියලා කල්පනා කරගන්න පුළුවන් නම් මට හුඟක් වෙලාට කියන්න දෙන එක නිවන් ලැබුණාටත් වැඩි අමාරු දෙයක් කියලා. ඒ තරම්ම පිරිසක් භාවනා කරන්න ගිහිල්ලා මේ පුංචි කරදරයක් වෙච්ච ගමන් දාලා යන වැඩි. සමහරව ඇත්තටම ගීකෙත් අතහැරලා. ඒ ඔක්කොමත් කරාට භාවනා කරන්න ගිය ගමන් ඒ පුද්ගලයා මේ හම්බෙတဲ့ පුංචි කරදර ටික පුංචි නන්නේ ඇත්තටම කියනවා මේක අනිවාර්යෙන් විදිය යුත්තක් කියලා දන්නේ නැතිකම නිසා මේක නා ඉන්ද්‍රිය দমন කිරවත් පැත්තක තියලා ආයසරයක් කාම ලෝකෙට වැටෙනවා. ඉතින් අන්න ඒ වගේ වාතාවරණයක් තියේදී භාවනා කළ ප්‍රතිඵල ගන්න ඕනේ. භාවනා කරනවා කියන එකම වඳින්න වටින දෙයක්. භාවනාවට යනවා කියන එකම වඳින්න වටින වැඩක්. ඉතින් ඒ නිසා ඒ ඉතාමත්ම මේ දුෂ්කර අවස්ථාවේ ඒ යෝගාවචරයට උදව් කරන්න පුළුවන්නේ කොයි වගේ කෙනෙකුටද අනුකම්පා කරන්න පුළුවන්නේ කොයි වගේ කෙනෙකුටද කියලා බැලුවොත් ඒක ගලකින් පට්ට ගන්න බලාපොරොත්තු වෙනවා. භාවනා නොකරපු කිසිම කෙනෙක්ගෙන් මේ අපහසුතාවටපත් වෙච්ච මේ යෝගාවචරයට අස්සසිල්ලක් කවදාකවත් ලැබෙන්නේ නැහැ. ඒක කියනවා විද්‍යානේව විජානಂತಿ විද්වජ්ජන පරිශ්‍රම නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවන් ප්‍රසව වේදනක් කියලා පසුකාලීන සංස්කෘතික ශ්ලෝක කාර්යය කියලා තියෙනවා. මේ බුදුහාඳුරෝ පෙන්නපු මේ විද්‍යාව එහෙම නැත්නම් ඇතිදී ඇතිහැටියට දැකීමේ ලාභ ලැබීම සඳහා කටයුතු කරන කෙනාගේ ප්‍රයත්නයේ තේරෙන්නේ විද්‍යාව ලැබපු කෙනෙකුට විතරයි කියලා කියනවා. තා මේකට නොලැබෙපේ කරන්න දෙනවා මේ මොකට ගීකේ අතහැරගෙන මොකට මේ කරදර වෙනවද යණ යණ එක්කනට අමාරු වෙටෙනවා. ඉතින් ඒක නිසා ඔයක මෛත්‍රී බුදු ආමර ආපුවම නිකම්ම යන්න හම්බෙන්නේ මොකට මේ තටමන්නේ කියලා ඒ කතාව තමයි කියන්නේ. මොක කවදා හරි ගිය කෙනෙක් ඉන්නවනම් තේරෙනවා මේකට උත්සාහ කරන කෙනා වුණත් හරි වටිනවා. ගිය කෙනාට තේරෙනවා මේ යණ කෙනාට උදව් කරන්න බැරි නම් අඩුවානේ හරස් පොළු දාන්න එපා. යන්න අරින්දි කියන උදාහරණයකට තියෙන්නේ කවදනම් වඳ ගෑණියෙකුට ප්‍රසූත වේදනාව තේරුම් ගන්න පුළුවන් වේද කියලා. වඳ ගෑණියෙකුට කවදාවත් ප්‍රසූත වේදනාව දැනගන්න බෑ. ප්‍රසූත වේදනාවෙන් තමයි මාතෘත්වය හටගන්නේ. ඒ නිසා ප්‍රසූත වේදනාව දන්නේ දරුවදු අම්ම කෙනෙක් විතරයි. ඒ නිසා දරුවදු අම්ම කෙනා තමයි දරවදුව තවදනින් අම්ම කෙනෙකුට උදව් කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේ බුදුරජාන් වහන්සේ මේ බුදු වුණාට පස්සෙත් මේ ගන්න ප්‍රයත්නේ දිහා බලනකොට පේනවා මින් මේ කටයුත්තට දෙන්න තියෙන අනුග්‍රහය පුළුවන් තරම් කරන්න ඕන. බාහිරෙම දෙන්න ඕනේ, ඇතුළතෙම දෙන්න ඕනේ, මනසත් සකස් වෙලා තියෙන්න ඕනේ. ඒක නිසා යම් වෙලාවක යම් කිසි කෙනෙක් දමනීය කරපු නැති ඉඳුරන් තැනක ඉඳලා ඉඳුරන් දමනීය කරන තැනකට නැත්තම් සීල ශික්ෂාවක ඉඳලා ඊට වැඩි ගැඹුරු ශික්ෂා ධර්මයකට ගිය ගමන් එයා මෙන්න මේ මානසිකත්වයේ සූදානම් කරගෙන ගියේ නැත්තම් එහෙම නැත්තම් මේකෙදී හම්බ වෙන්නේ මේ කටුකොහල්ම තමයි ගල් මුල්ම තමයි මල් හම්බ වෙන්නේ නැහැ. අන්න එකට ලැහැස්සට යන්න පුළුවන් ගතියක් තිබුණොත් ඒ සූදානම මේ මානසිකත්වයේ කොහෙන් ගත් එකක්ද කියලා ඥානෝලින් ආපු එකක්ද කර්ම ශක්තියෙන් ආපු එකක්ද අහම්බයක්ද කියන එක කියන්න බෑ. ඒක නිසා භාවනා කරන කෙනා තේරුම් අරගන්න ඕනේ මේ අපි අවබෝධ කරන්න හදන්නේ දුක්ඛ සත්‍යය නං මේ භාවනා ජීවිතයේ බැසීම නිසා ඇතිවෙච්ච දුක්ඛ සත්‍ය මගාරවලා පරම ආර්ය දුක්ඛ සත්‍ය වඩා අවබෝධ කරනවා කියන එකක් වෙන්නේ. ඒක නිසා මේකට සූදානම් මනසින් ගියොත් මේක තමයි මේකේ ස්වභාවය කියලා. ඒ කෙනාගේ ඒ ප්‍රයත්නය මම අර කලින් කිව්ව විදිහට බුද්ධ ධර්මයෙන් වංශලා අගය කරනවා. ඒ නිසා ඒ උපමා ස්වරූපයෙන් ඔය චූල ශුන්්‍යත සූත්‍රයේ සරුවචනන්සේ මෙන්න මෙහෙම කතා කරනවා. නැත්තම් මෙහෙම උපමාවක් කියනවා. දැනට මේක අත්දකපු අයට අස්සසිල්ලක් වෙනවා මේක. උත්සාහයක් කරන කෙනෙකුට මම හිතනවා මේක පූර්වදර්ශයක් වෙයි කියලා. දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ පූර්වරාමේ විංගාර මාත පාසාදී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට කියනවා මතකයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නිග්‍රහධාරාමේ ඉඳද්දී කියනවා මම මේ ශූන්‍ය වූ මනසකින් ඒ ශුන්‍යතා ශුන්‍යතෝ සමාධියක් බුද්ධ විඳින්මින් ඉන්නවයි කියලා. ඒ වෙලාවේ මට ඒක තේරුණේ නැහැ ස්වාමීන් වහන්සේ මට මේ ඇහුණ හරියද? එහෙම නැත්නම් මම්මයි මතක තියාගන්න විදිහ හරියද? ඔබ වහන්සේ එහෙම දෙයක් ප්‍රකාශ කරාද කියලා. මේ මිගාන මාතපාසදී අහන්නේ මේක වෙලා තියෙන්නේ පර්ණ තිද්දයක් නිකුරදාරාමේ කිඹුල්ලත්පුර. සර් බුදුරජාණන් කියනවා ආනන්ද මං එදා කිව්වා මම ශූන්‍ය වූ මනසකින් ඒ ශූන්‍යතා සමාධියකට සමවෙලා ඉන්නවා කියලා එදත් එහෙමයි ආනන්ද අදත් එහෙමයි කියනවා. ඒකේ දාට විතරක් අදාළ දෙයක් නෑ අදත් මම එහෙම තමයි ඉන්නේ කියලා. එතකොට ආනන්ද සාංශය දැනගත්තා දැන් බුදුරජාණන් වහන්සේගේ මතය මට ඕනේ මතයට ආවා දැන් ඉතින් තමයි එල්ල වෙලා තියෙන කියලා අවසරයි ස්වාමීන් වහන්සේ අපකට අනුකම්පා කරලා මේ ඔබ වහන්සේ කියන මේ ශූන්‍යතාවයේ පිළිබඳව අපිට කියලා දෙන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ අපි කියන හදන සන්දර්භය පෙන්වලා දෙනවා කෙනෙකුට ප්‍රයෝජනෙයි සලකලා වැඩ ගන්න පුළුවන් විදියට. එතකොට කියන ආනන්ද අපි දැන් ඉන්නේ මේ ගාක මාතපාසාදී. අපි ඉන්නේ අරණ්‍යයක. ඒ නිසා අපිට දැන් ගමක තියෙන ගංගෙවල් වල ප්‍රශ්න දැන් ඔළුවේ නැහැ. රත්තරම් මිනිමිට ප්‍රශ්නත් අපිට නැහැ. හරක බාන පිළිබඳ ප්‍රශ්නත් නැහැ. ගෙවල් දොරවල් තියෙන ප්‍රශ්නත් නැහැ. ඒ නිසා යම්තා කෙනෙකුට මානසික අසහන එන්න පුළුවන් නම් ගංගෙවල් පිළිබඳව සමාජගත වීම පිළිබඳව හරක බාන බලා ගැනීම පිළිබඳව රත්තරම් මිනිමුතු සම්බන්ධව පෞල් සම්බන්ධව ඒ නැති නිසා අපිට අසහන එකක්වත් නැහැ. හැබැයි අපි ඉන්නේ අරණ්‍යක නිසා අරණ්‍ය වාසී සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ටිකක් අපිට තියෙනවා. අරණ්‍ය වාසී සම්බන්ධයෙන් තියෙන දුෂ්කරතා ටිකක් තියෙනවා. අරණ්‍ය වාසී අපිට ගෙදර ඉන්නා වගේ ඔක්කොම පහසුකම් ලැබෙන්නේ නැහැ. නමුත් මේ දුක් ටික අපි ලබලා මේ දුක් ටික අනුමත කිරීමෙන් මේ දුක් ටිකට වාංගු වීමෙන් අපි සංසාරයක් ගංගෙවල් වල ප්‍රශ්න, හරක බාන ප්‍රශ්න, රත්තරම් මිනිමුතු ප්‍රශ්න, විනත් ප්‍රශ්න අයින් කරන නිසා අපි මේ අරණ්‍ය වාසී සුඛයක් කරගෙන ජීවත් වෙනවා කියන්නේ. අච්චර දුක්ඛන්දක් ගෙවම් කරන්න මේක වාංගුවට ගත්ත නිසා අරණ්‍ය වාසී සුඛයක් කරන ජීවත් වෙන හැබැයි අරණ්‍ය වාසී වශයෙන් නම් සුඛයක් නැහැ. නමුත් මේ වගේ පුංචි දුකකට වාංගු කරලා අච්චර විශාල දුකක් අයින් කරන්න පුළුවන් නම් අන්නේ වාංගුව ප්‍රායෝගිකයි. ඒ නිසා අරණ්‍ය වාසී අපි අගය කළ සන්තෝෂෙන් අපිට ලැබිච්ච ලොකු කායි විවිකයක් වශයෙන් අපි සලකගෙන අරණ්‍ය වාසී හිත බඳිනවා. ඒ නිසා හොඳට ඒකේ නොකිය කියනවා අරණ්‍ය වාසී වශයෙන් නම් සපක් නැහැ. නමුත් ගිහි ගෘහ වාසී හිටියාම එන්න පුළුවන් මේ කෙලෝරක් කරන්න බැරි අසහනකාරී චිත්ත තත්ත නිසා නැත්නම් ගාම කණ්ඩක ගතිය නිසා අරණ්‍ය වාසී සැපසේ අපි ජීවත් වෙනවා. ඒ නිසා අපේ හිත යම්තා ග්‍රාමවාසී කෙනෙකුගේ තියෙන පුළුවන් දුක්කෙන් ශූන්‍ය වෙනවා. හැබැයි අපි හිත අරණ්‍ය වාසී කරතොලෙන් ශූන්‍ය නෑ. මේන්න මේ දෙක තේරුම් ගන්න පුළුවන් දෙයක්. මේ පොඩි දුකක් ඉවසීමෙන් පොඩි දුක ඉල්ලගෙන ලං කර ගැනීම විශාල දුකක් අයින් වෙනවා. ඒ නිසා අපි සෑහෙන දුක්කෙන් ශූන්‍යයි. නමුත් අරණ්‍ය වාසී දුක්කනේ ශූන්‍ය වෙලා නෑ කියලා. ඊට පස්සේ බුදුජානක කියනවා දැන් මේක තේරුම් ගත්තනම් කවුරු හරි මේ අරණ්‍යයේ ඉන්නකොට තියෙන මුළු අරණ්‍ය හා සම්බන්ධ ප්‍රශ්න ඔක්කොම මට බරපතලයි. ඒ නිසා මම යම් වෙලාවක හිත හදා ගන්නවා මගේ හිත කයට විතරද සීමා කරගන්න. යම් වෙලාවක ඒ කෙනාගේ මේ පෙන්ලා දෙන ක්‍රමයට ගිහිල්ලා වාඩි වෙලා හෝ සක්මන් කරන වෙලාවක මගේ චින්තනය මගේ මානසිකත්වය කයට විතරක්ම සීමා කෙරුවොත් එතකොට යාට ගමක හා සම්බන්ධ දුක්ඛඳකුත් නැහැ. අර කලින් කියපු විස්තර ටික එතන කියවෙමු. ඊට පස්සේ අරණ්‍යයක් හා සම්බන්ධ දුක්ඛඳකුත් නැහැ. හැබැයි යාට තියෙනවා කය හා සම්බන්ධ දුක් ටිකක්. මේ කය අතනක කියනවා, මෙතන රිද්දෙනවා, මෙතන නලියනවා, ආනපන හිත හිටින්නේ නැහැ, දුවනවා, පණිනවා. ඒ නිසා මම ප්‍රකාශ කරන ආනන්ද මේ දෙවෙනිට කියපු පුද්ගලයා ගමක හා සම්බන්ධ සීලුව අසහනෙන් ශූන්‍යයි. අරණ්‍යක හා සම්බන්ධ සීල අසහනයෙන් ශූන්‍යයි. නමුත් එයාගේ කයක් හා සම්බන්ධ අසහනෙන් ශූන්‍ය නැහැ කියලා. දැන් ඒකට ගමකට සාපේක්ෂව අරණ්‍යට සාපේක්ෂව දැන් තියෙනවනම් දුක් තියෙන්නේ කයකට සාපේක්ෂව පමණයි. මේ ඉඳගෙන ඉන්න කය හා සම්බන්ධ දුක් ටිකක් දෙනවා. ඉතින් එයාද අපි ඔය මේ පොඩි ළමයින්ගේ භාවනා වැඩ පිළිවෙලක් ගැන අපි ඊට යදුව කාලය ගත්තා. එතනදී එක ළමෙක් අහනවා අපි සක්මන් කරනකොට අපි ගත්ත ප්‍රයත්නය අනුව කයේ සතිය පිහිටියද කියලා කොහොමද දැනගන්නේ කියලා. ඒක පොඩි එකේ මහණික සන්තෝෂෙන්න ඕන කාරණාව. මොකද නා කියන්නම් ඇහෙන්නේම නෑ එහෙම එකක්. යාර පොඩික මේ ආනිසංසය. කොහොමද ස්වාමීන් වහන්සේ දන්නේ සක්මන් කරනකොට මේ සක්මනේ සතිය පිහිටියද කියලා? ඉතින් ඒක නිසා අපි ඒකට පොඩ්ඩක් විස්තර කරලා බැලුවා. ඊට පස්සේ මම කිව්වා තව ළමයකට පුළුවන් නම් කරුණා කරලා මේකට කට උත්තර දෙන්න. කොහොමද දන්නේ සත්‍ය පිහිටියයි කියලා? කොහොමද දන්නේ සක්මන හරි ගියයි කියලා? ඉතින් ඊට පස්සේ අනිත් එක්කනා කියනවා ස්වාමීන් වහන්සේ මේ කය පය තියෙනකොට ඒ පය පොළවේ වදින ස්පර්ශය නිසා ඒ බර දැනෙන නිසා නැත්නම් එතන තියෙන මේ ඝෂ්ඨණය නිසා මම දන්නවා මගේ හිත තියෙන්නේ මේ තැන මේ ස්පර්ශයේ මේ විලුඹේ. ඒ නිසා මම දන්නවා සත්‍ය පිහිටලා තියෙනවා කියලා. ඒතර දැන් සත්‍ය පිහිටව බව දන්නේ අර ගැටුම නිසානේ අර තුවාලේ පෑරෙන නිසානේ. තුවාලේ පෑරීම තමයි සත්‍ය තියෙන බවට ප්‍රධානම ලක්ෂණය. ඉතින් අපි ඒකට සන්තෝෂ වෙන්නත් නැද්ද කිම විතර තුවාලේ පාරන එකත් සත්‍ය කියන්නේ කියලා සත්‍යයි තුවාලේ පැටලිය දෙක විසිකොල දැම්මත් මොකද වෙන්නේ? කරන හරියක් කරන්න ඉච්චරයි. ඔක්කොම ලා කරන්නේ තුවාලේ පෑරීමත් විසිකොන සත්‍යත් විසිකොල්ල ගිතර ගිල හොඳට රැට කාලෙ මුදියක. ඒක ලේසිනේ. ඔක කාටරි හේතු ගන්නලා දෙන්න පුළුවන් නම් හිතන්න ඒ පය තියෙනකොට අපි සපත්තු සිරප දානතෝ පොළවේ පය තියෙනකොට විලිඹ කට්ටක් ඇනවා උබරක් දැනෙනවා උණුසුමක් දැනෙනවා සිස්ලක් දැනෙනවා කියන එක මේ පීරිගෑමක් වගේ තමයි වෙන්නේ. මුත්‍රින් පීරිගෑම තමයි සතිය පිටව බවට ලකුණු. ඒ වගේ යම් වෙලාවක අපි කයට හිත ගත්ත වෙලාවේ ඕකේ සමම්මල් සුවඳක් හරි රත්තරන් මිනිමුදු මේක නෑනේ. දිචිස්කුණ පැක්නේ තියෙන්නේ හැමතැනින්ම වැක්කිරන කාරළුනේ තියෙන්නේ. ඉතින් ඒකෙන් අපිට මේ කයේ ඉඳගෙන ඉනොට හඩු ගඳ ඇර මොන පිච්චමල් සුවඳක් හම්බෙයි කියලා හිතනවාද? මේ උඩට එන්න ගත්තොත් 1000 එක හඩු ගඳ තමයි. ඒ වෙහස සතිය පිටුබඩ ලකුණක් කරගන්න පුළුවන් නම් මේ ඥාණය ගැන පොඩ්ඩක් හිතන්න. මේක තියෙන ප්‍රායෝගිකත්වයේ පොඩ්ඩක් හිතන්න. බුදුඥානසේ කොච්චර මං වගේ නරක වචන පාවිච්චි කරන්නේ නැතුව කොච්චර ලස්සනට උගන්වනවද කියලා මේක. දැන් මං කියන්නේ ගියාම ඔයගොල්ලෝ ඉත නරක කරනවා අද රැට නිදියන්නේ නැත්නම් මං දන්නවා ෂුවර්. ඒ මොකද මං කියන්නේ ගියාම ඇතර බැරි මොකද අපි රජ පවුල් වලනේ අපි ඊට වැඩි බාල පවුල් වල මිනිස්සුනේ ඉත අපි වචන පාවිච්චි කරනවා එච්චර හොඳ නැහැ. බුදුහාම එහෙම කරන්නේ නැහැ. බුදුන්සේ කියන ආනන්ද යම් වෙලාවක ප්‍රයත්නේ සාර්ථක වෙච්ච නිසා කයිත හිත ගත්තන. ඒ මිනිස්සයා ගමක් දුක් සම්බන්ධ චිත්ත පීඩාවලින් ශුන්‍යයි අරණ්‍යයක් සම්බන්ධ චිත්ත පීඩාවලින් ශුන්‍යයි හැබැයි කය සම්බන්ධ චිත්ත පීඩාවලින් ශුන්‍යයි නෑ පීවර දෙකකින් අපි කයට ආවා මේ කියන්නේ දුක් ඇත්තෙන් බලනකොට මහ පොළවක තියෙන පස්සෙනුවට නියපිටට ගත්ත පස් ටිකක් වගේ පුංචි ටිකකට අඩු කරලා පෙන්වනවා ඊට පස්සේ සර්වඥාන්සේ මතක් කළා කියනවා ආනන්ද කයි කියන්නේ මොකද්ද? ඉතින් යාට ටිකක් කතාව ටිකක් ගැඹුරුයි. කයි කියන්නේ ආනන්ද හතර මහා ධාතුන්නේ. මේ පඩවි ආපෝ තේජෝ වායුනේ. හොඳට බලන්න ඔය හතර මහා ධාතුන්ම එක වෙලාවක ප්‍රකට වෙන්නේ නැහැ. එක වෙලාවකට ප්‍රකට වෙන්නේ එක ධාතුවයි. ඒක අනිත් තුනම යටපත් කරනවා. ඒක මොයි චප්පානක සූත්‍රයේ ඉතුරු කැලේදී සර්වචනංශී ඉඳුරන් හා සම්බන්ධව හරි ලස්සනට කියනවා. ඒකදී තමයි ඇත්තටම මම මේක ශ්‍රීමක පාඨයක් විදිහට කියුවේ මේ හතර දෙනා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර දෙනා සර්පේ හතර දෙනෙක් වගේ එකෙක් දිනුවොත් ඒ දා අනිත් තුන් දෙනාම බිම දානවා. ඒක නිසා දී යති වෙලාවක අපි හිතමු පඨවි ධාතුව දිනුවයි කියලා එතන නිදර්ශනයක් ගන්නවා සර්වඥාන්වහන්සේ. දැන් අපි සක්මන් කරන වෙලාවක විලුඹේ පෘථිවිය පඨවිය නැත්නම් නිරුවත් පයට මේ පොළොමහි කාන්තාව හැප්පෙන වෙලාව. අපෙන් ලපාර කකුලේ තියෙන පටවි ධාතුව කක්කල ලක්ෂණය පට ධාතු මේ පොළවේ තියෙන කක්කල ලක්ෂණත් එක්ක ගැටීමට අපි කියන ස්පර්ශය කියලා. මෙන්න මේ ස්පර්ශය හම්බෙන වෙලාවේදී මුළු කයම අමතක කරලා අන්නේ පටවි ධාතුවට විතරක් කැපිපෙනින්ට හැදිච්ච කැපිපෙනිච්ච පටවි ධාතුවන පටවි ධාතුවේ පමණක් හිත තිබ වෙලාව හිතන්නේ කියනවා. ඒ වෙලාවේදී ආනන්ද ඒ මිනිස්යාගේ නැත්තම් ඒ යෝගාවචරයේ ගමක්කාර සම්බන්ධ අසහනකාරී වලින් එන්න තියෙන දුක් පීඩා වලින් හිත ශූන්‍යයි. එයාගේ හිත අරණ්‍යයක් හා සම්බන්ධ අරණ්‍යයට බැඳිච්ච අසහනකාරී චිත්ත බිල හිත දුක් ශූන්‍යයි. කයක් හා සම්බන්ධ සියලුම අසහන වලින් ශූන්‍යයි. මේ පඨවි ධාතුව හා සම්බන්ධ බැඳීමක් තියෙනවා. පඨවි ධාතුව හා සම්බන්ධ අශූන්‍ය ගතියක් තියෙනවා. එයා දන්නවා මේ පඨවි ධාතුව නම් වූ මේ හතරෙන් එකක් ධාතු පිළිවෙඳව 100%ක්ම හිත යොදනකොට එතෙන්ද හිත ගන්න බෑ. ලෝකයක් හා සම්බන්ධ අසහන දුරුවන් කරන්න නැතුව. අරණ්‍යයක් හා සම්බන්ධ අසහන දුරුවන් කරන්න නැතුව. කයක් හා සමාන අසහන දුරුවන් කරන්න නැතුව. එතකොට දැන් මේ වෙලාවේ මතුවෙච්ච මේ කකුලේ ගලක් කැණුනා, තද ගතියක් වැටුණා කියන එක 100%ක්ම අදහගෙන එහිම සතිය පිහිටෙව්වොත් එයාට ඒක වෙහෙසක්. කකුලේ ඇනිනව ගලක්. නමුත් ඒක දන්න නිසා බුදුහාමුදුරුවෝ දෙනවා ශූන්‍යතා දර්ශනය හරහා මේ මාංශයට ලෝකික ගමක තියෙන දුක් නෑ, අරණ්‍යක දුක් නෑ, කයක දුක් නෑ. මොකද එයා දන්නවා තියෙන දුක මෙන්න මේකට සම්බන්ධ වෙලා තියෙන කියලා දන්න. ඊට පස්සේ බුදුජානක සඳහන් කරනවා යම් කිසි වෙලාවක අපි මම භාවනා කරපු වෙලද තමයි මං හිතන්නේ ඉන්නේහට පොඩ්ඩක් අත්තලල්ලන්න පුළුවන් වෙන්නේ මේ සක්මන් කරනවා. අපි ඉතල වම දකුණ ඊට පස්සේ ඔසවනවා තබනවා ඔසවනවා යවනවා තබනවා කියනකොට අපි දන්නවා පය තියෙන තියෙන වෙලාවේ යවනවන වෙලාවේ තබන වෙලාවේ එක එක විදිහේ අපිට ස්පර්ශ ධාති ලැබෙනවා. තමාරේව පටවි හා සමානයි, තමාරේව ආපෝ හා සමානයි, කියන්නේ ජලයේ හා තමාර වායෝ ධාතු හා සමානයි, තේජෝ ධාතු හා සමානයි. මේම ගිහිල්ලා ගිහිල්ලා මෙයා සක්මන් කළා හිතනද යම් වෙලාවක් එනවා භාවන සක්මන යනවා සම්පූර්ණයෙන්ම අනායාසයෙන් සක්මන් කරන බව දන්නවා. හැබැයි අර විස්තර මොනවත් නැහැ යාට. එයා දන්නවා මේ සක්මන කියන එක වයින් කරපු බොනික්කක් වගේ යනකොට දරුවචනංශය සඳහන් කරනවා දැන් ආනන්ද මෙයාට දැන් අර තිබිච්ච බඩ විදහාචින කරදරේකුත් නැහැ. ඒකෝට යාට මොකද වෙන්නේ? ඒ වෙලාවේ තර්කයට දාලා බැලුවොත් ගමක් හා සම්බන්ධ ගෑනු පිරිමි සම්බන්ධ ගෙවල් දොරවල් සම්බන්ධ හරක බාන සම්බන්ධ රත්තරම් මිනිමුස් සම්බන්ධ මොනම ප්‍රශ්නයක්වත් නැහැ. නැත්තං ඊ අදාන ඔක්කොම ඉවරයි. ඒ වගේ අපි ගත්ත ඊගාවට ගත්ත අරණ්‍යයක් හා සම්බන්ධ ප්‍රශ්න අසහනකාරී ප්‍රශ්න ඉවරයි. ඊට පස්සේ කයක් හා සම්බන්ධ කරලා ගත්ත ප්‍රශ්න ශුන්‍යයි. ඉතින් පඨවි ධාතු හා සම්බන්ධ පඨ එකක් දැන් ගිවුණා. දැන් මොකද වෙන්නේ? දැන් මොකද්ද වෙන්නේ? මේ ජීවිතයේදීම මේ රටක ගම්මක තිබුණු අසහන විදින්ද හිටපු මනුස්සයර පේනවා මේ එක ධාතුවකට හිත යොදලා ඒ ධාතුවෙන් එන මේ දුක් කරදර ටික ප්‍රතිපදාවක් වශයෙන් සලකලා කෙලෙස් අඩු කිරීමත් සලකලා එහිම හිත පැවැත්වීමෙන් ඒකත් ගිවන් කරාට පස්සේ රූප ධාතුව හා සම්බන්ධ සියලුම දුක් වලින් සියලුම අසහනකම් වලින් මේ කුණු කයේ ඉඳද්දිම මිච්චරක් ලෝකේ තියෙන ඔක්කොම දුක් විඳින මිනිස්සු ලෝකේ දුක් විඳින්දි මේ මනුස්සයාට දුක කය හා සම්බන්ධ දුක රූප හා සම්බන්ධ දුක වාංගු කළ විසිකරන්න පුළුවන්. එතකොට යාට රූප ධාතු සම්බන්ධ සියලු දුක් මේ ජීවිතේදිම ගෙවම් කරන්න පුළුවන් බව චිත්තක්ෂණ මාත්‍රයෙන් එහෙම නැත්නම් ක්ෂණ භංගුරෝ තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ අසහන ලොකු එක පොඩි එකෙන් අයින් කරලා පොඩි එක ඊගාට පොඩි එකෙන් අයින් කරන කරගෙන කරගෙන ගිහිල්ලා යම් වෙලාවක අපි හිතමු යෝගාවචරයකට ආනාපාන සතිය කරලා ආනාපාන ගිවෙන මට්ටමට ගියා. සක්මන් කළා සක්මන නොදැනෙන මට්ටමට අපි කියනවා ඒක. මේ අනායාසයෙන් වෙන මට්ටමට ගියාට පස්සේ මේ හැම තැනකදීම ලැබෙන මේ පුංචි දුක සමාදම් වීමෙන් ඊට වඩා පුංචි දුකකට යන්න පුළුවන්. ඒකත් සතුටින් සමාදම් වීමෙන් ඊට වඩා පුංචි දුකකට යන්න පුළුවන්. ඒ නිසා මේ පැමිණි දුක් පැනිරහයි කියන මේ සිංහලයේ මේ රත්තරන් වචනේ යෝගාවචරයා මේ චප්පාණක සූත්‍රයේ නිදර්ශනය සාපේක්ෂව එහෙම තමයි චූල ශුන්‍යතා සූත්‍රයේ සාපේක්ෂව අඳුරා ගන්න නැතුව මේ පැමිණි දුකට චෝදනා කරනවා නම් පාස්පෝර්ට් ටු හෙල් භාවනා කරන්න කියලා තිබුණට වැඩිය කරදර කරගන්නවා කියලා කියතයි. මම මේ කිසිම කෙනෙක් භාවනාවට මන්දෝත්සාහය කරන්න කියන කතා කරන එක නෙවෙයි මම මේ කතා කරන්නේ. ඒ නිසා මේ භාවනා කරන්න ගියාට පැමිණෙන මේ දුක බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා විතර සාදු කියන දෙයක්. උඹනම් කවදාකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. නමුත් උඹට බලාපොරොත්තුෙන් ගියොත් ඕක ඉවසන්න පුළුවන්. බලාපොරොත්තු නැතුව ගියා නම් ඉවසන්න බෑ. බලාපොරොත්තු නැතුව ගියා නම් කොන්දපන් නැති, කුඳුයට පෙළ නැති ගැඩවිල්ලෙක් වඩපත් වෙනවා. බලාපොරොත්තු ගියා නම් සද්දන්ත කුලේ ඇතෙක් වගේ ඔය ඉස්සරහට හම්බ වෙන පඬරල්ල ගැන කතා කරන දෙන කඩාගෙන ඉදිරියට යනවා. ඉතින් ඒ නිසා බලන්න භාවනා කරලා කොච්චරක් මුණ දෙන්න වෙයිද මෙන්න මේ ලෑස්තිලා යන ගමන යන්න. භාවනාදී පැමිණෙන දුක කවුරුත් දීප ගන්නෙයි. විශාල දුකක් ගෙවම් කරන මම පොඩි දුකක් කියන එක බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මං මේ දුක ආවට පස්සේ ඒක සතුටින්ම විඳින්න ඕනේ. මේක දුකකට වඩා සතිය පිහිටවුවාට ලක්ෂණ කරලා. දුකකට වඩා මම මේ කරපු ප්‍රයත්නේ මට ලැබිච්ච දායාදයක් එන්න තමයි හම්බෙච්චි තුබාසින්සනයක් කරගන්න ගියොත් ඒ කෙනාට තේරෙනවා මේ ලොකු දුක වෙනුවට ගත්ත මේ පොඩි දුක සමාදන් වීමෙන් ඒ පොඩි දුක හරහා මගේ ගොරෝසු දේශියුම් කරලා සියුම් දේ අතිසියුම් කරගෙන යන්න පුළුවන්. හැබැයි කවදා හෝ පැමිණිච්ච දුකට ද්වේෂ කරන්න ගියා නම් ආපහු කරකිලා අර පරණ දුකට ගිහිල්ලා දාන නිසා මේ භාවනා කරනකොට ඉන්ද්‍රයන් දමනේ කරන්ඩ පෙළඹෙන වෙලාවේදී ඒක න දැනගන්නට තාම මං ඉන්නේ කැලේ. මගේ තුවාල සෑහෙන ගානක් තියෙන නිසා අනික් කට්ටිය වගේ කාපිරි ඇටෝම් ගෙදර ගියා වගේ තීන තරන් රූප බලන්න යන්න එපා. එහෙම නැත්නම් මේ සද්ද තිබුණාට මේ පිස්සු පියාට මේක පස්සේ ගියාට ඔබ පරිස්සම් වෙයන්. මේ ගඳ සොඳ ජාති කෝටි ගණන් වියදම් කරලා ගන්න පුළුවන් වුණාට පරිස්සම් වෙයන්. මේ ලෝකේ මේ පාරිදාන ලෝකෙක ජීවත් වෙද්දී මේ බඩරක ගන්න බඩගින්න නිවන්න පුරුදු වෙයන්. මේ ලෝකයා මේ සුකොබබෝගී වස්තුවට කෙලෝරක් නැතුව මේ දඟලනකොට උඹ මේ යැපෙන්න ඕනේ ටික තියාන ජීවිතය කරපන්. ඒ නිසා මේ ලෝකේ අනාගත සීන මවාගෙන ආත්මාලිකය තැනුවට මේ පොළොවේ ජීවිතයන් අන්නේක කරන්න පුළුවන් වෙයිද කියලා හිතන ජන සමාජයක කවදාවත් බෑ. කවදාවත් කරන්න බෑ. හිතන්නවත් එපා. මට අඩු ගන්න අපේ පවුලේ කරන්න පුළුවන් වෙයි කියලා. එහෙම නැත්නම් මට මේ අපේ පන්තියේ කරන්න පුළුවන්. අපේ කන්තෝරුවේ කරන්න පුළුවන්. අපේ ගමේ ගන්න. මේ තියේදී පිස්සෝ මේ බුද්ධ බෞද්ධ රාජ්‍ය හදන්න දැන්. හීනකින්වත් බුදුහාමුදුරුවෝ හිතනවා. බෞද්ධ රාජ්‍යයක් කරන්න තියා උඹ කරලා බලපන් උඹට කොච්චර මාර්ගනාද කියලා. අපිට පුළුවන් ද ඒකට කොන්දපන් නැතුව තව කාටරි කියන්න හොඳම කොන්දපන් තියෙන පෞරුෂත්වයේ තියෙන කෙනා කියත හැකි කියලා නක් කියන්න පුළුවන්. උත්සාහ කරලා බලපන්. හැබැයි මෙන්න මේ ආකල්පෙන් යන්න යම් විදියකට භවනා කරනකොට මේ මැස්සෙක් වෙවසයි කැස්සක් ආවේ වැස්සක් ආවේ කියලා චල්චුරු ගානේ කාට උස්සල තැරි ගහින්න ගහන්න ඕන කුවක් කිත්ත ගල ගැවුවා. ඒකල කියන්නේ කරුණා කරලා කියලා කාලා බුදියා ගැනීම gedara. මේ කරන්න බෑ. මේකට පින් තියෙන්න ඕනේ. මං නැවතත් කියනවා. මේ තාමත්ම යටහත් පාත්ව කියන මම මේ මන්දෝත්හායි කරන කතා කරනවා නෙවෙයි. මේකේ ඉන්නවා යම් කිසි පිරිසක්. මේ මම දැනගෙන අර පැමිණි දුක් පැනිරහයි කියලා යන්නේ නිසා එක පියවර හිතන්නේ ගංගෙවල් අතහැරලා අරණියකට ඇවිල්ලා අරන්නේ ලැබිච්ච දේ අරන් ලැබිච්ච දුක සැපක් කරගන්න ගන්නවා. ඒක ලොකුයි නිවනට වැඩි. කොච්චරද අපිට චෝදනා කරන්න දේවල් තියෙනවා. අරන් නිවාසයේ සර්වඥයන් සඳහන් කරලා තියෙනවා අරන් නිවාසයේ ජීවත් වෙනකොට ඒ මනසේ හැන්දකොරේ යනකොට මුලක් කියලා හිතලා සර්පෙක් උඩ පාවෙන්න පුළුවන්. සර්පේ පාවව කාලෙ මැරෙන්න පුළුවන්. එච්චරයි. ගෙදර පවුල නැහැ නේ SMS දාන්න ටෙලිෆෝන් නැහැ. ඉන්ෂුරන්ස් එකකින් එන්නේ දැන් නෑ. හොස්පිටල්ස් නෑ. මොන බයිලාවක්වත් නෑ උඹලා. ලෙඩා මලේ අයොරයි. ඒක වවාගෙන කන්න කවුරුවක්වත් නෑ. ඒක තමයි අරණ්‍ය වාසී තියෙන ලාභ කියලා බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ සඳහන් කරනවා. අන්න ඒ වගේ අපි ඉල්ලගෙන සර්පෝ කවා ගන්න යන්න ඕනේ නෑ. නමුත් මේ පැමිණි දුක පැනිරහයි කියලා මේ භාවනාවට ගියේ මමයි. ඒ පැමිණි දුක අපි සාකච්ඡා කරන්න ගමන්නේ අපි සාකච්ඡා කළ යුතුයි. එකිනෙක නතර වෙන දුක් ඇති විනස් අන්නේකට මේ හැකි සංඥාවෙන් ඉදිරියට යන්න අන්නර ඉන්ද්‍රිය দমনය ඉන්ද්‍රයන් দমনය කිරීම කරන්න ඕනේ. මේ ඉන්ද්‍රයන් দমনය කියන එක පරිණාමයෙන් අපේ මනසට ආපු අදහසක් නෙවෙයි. ස්වභාවයෙන් කිසිම කෙනෙකුට විකර බැලීමේ ආසාවක්වත් එන්නේ නැහැ. ඒකට අනිවාර්යම බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ. පහළ වෙලා බුදුරජාණන් වහන්සේ කියන්න ඕනේ මේ තිබුණට කාපිරි ඇටෝම් ගෙදර ගියා වගේ කකා කකා යන්න එපා. ඔක කාටවත් අනුමත කරන්නවත් එපා. හාමුදු කෙනෙක් ගමකට ගිහිල්ලා ඒක කිව්වොත් ඒ හාමුදුරුව ගාම කණ්ඩකෙක් කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ගාම කණ්ඩකේ කියන ගමට කට්ටා. නැත්තම් දැන් කාලේ කියනවා ගම කෑවා කියන එක තමයි කියන්නේ. ඒ නිසා අපි අපේ දරුවන්ට මොකද්ද කියන්නේ? අපි අපේ යාළුවන්ට මොනවද පතන්නේ? අපි මොනවද පිනක් කරලා ප්‍රාර්ථනා කරන්නේ? ඒක නිසා පාපතරයේ අපිට ප්‍රාර්ථනා කරුවත් හොඳක් අපිට වෙන්නේ නම් නරකක්. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය වුණ කල්‍යාණ මිත්‍ර අපිට ඩොක්කක් ගන්නත් ඒක වටනකම තියෙනවා. එහෙම නැත්නම් අර නිින්ද යන ටිකට කඩුව වාරු තුන වහේ වඳුරා රජුරවන්ට මොකද කරන්නේ? බොහෝම ආදරෙන් මැස්සයිලවන්න දෑත බදලා ගන්න. ඇත්තටම අහිංසකව කරන්නේ. නමුත් අන්තිමට මොකද වෙන්නේ? ඒක නිසා අපි ප්‍රාර්ථනා කරන ප්‍රාර්ථනාවක පවා දුවට මතක තියාගෙන ඉන්න අපි මිත්‍යා දෘෂ්ටියක් නම් තියෙන්නේ මිත්‍යා සංකල්පයක් නම් තියෙන අපි පතන්නේ පෙරදිදී මේක හරියන එක හරියනවා ඊට පස්සේ දුකටපත් වෙනවා ඒ පැතිල්ල කෝක වේදක් මේ ඉඳුරන් දමණය කියලා කරනවායි කියලා කියන්නේ ලෝකයාවත් රට්ටුම්කත් එහෙම නැත්නම් ලෝක සම්මතයට කෙරෙන දෙයක් නෙවෙයි බුද්ධහදී උත්තමයන් වහන්සේ නමක් ඇවිල්ලා අපිට කිව්වට පස්සේ ඒක පහසු නිසා නෙවෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ කරන්න ගියා අපහසුරපත් වෙනවා නමුත් ඒ අපහසු කරනකොට තේරෙනවා ඉඳුරන් දමණය කරන්නේ නැතුව ගත කරනනම් යම් හේකින් ජීවිතේ අපි කොච්චරක් නොදන්න අකුසල රාශිය ඇති කරනවාද ඒක නිසා එක සැරේ කවදාකවත් මේක කරන්න බෑ සදාචාරවාදියාට වෙන්නේ එක සැරේ ඔක්කොම අර කරපු නරක පුරුදු අතහැරලා එක පාරට උත්කෘෂ්ඨ ක්‍රමයට යන්න කරන්න බෑ ටික 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 දැනගන්න මේක කරනකොට අපහසුාවක්පත් උනේ අපහසුව තමයි ජයග්‍රහණයේ ලකුණු අපහසුවටපත් උනේ නැත්තම් වැඩේ පටන් ගන්නෑ ඒක හොඳටම මේ තේරෙන මට්ටමට එන්න ඒ භාවනාවේ ඒක අරමුණක් අල්ලගෙන ඒ අරමුණට ඒකෝදි වෙන්න ඒකට සමවදින්ට ඒකාග්‍ර භාවයට යන්න ගියාට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා අපි කොච්චර භාවනා කරන්න ගියත් පිටින් ඇවිල්ලා වදින අරමුණ වල කවදාකවත් අඩුවීමක් වෙන්නේ නැහැ. පතන්නත් බෑ. අඩු ගානේ අපි එක අරමුණක් තෝරගැනීමේ ප්‍රයත්න නිසා තමයි අපිට තේරෙන්නේ අපි හිතන කොච්චරක්නම් අරමුණු ඇවිල්ලා වදිනවද භාවනා නොකරපු කෙනෙක් මේක මැරෙනකන් අවුරුදු 120ක් හිටියත් මේක දන්නේ නැහැ. දී ඇති චිත්තක්ෂණයක මෙච්චර අරමුණු රාශිය එනවා. දැන් මේ අරමුණු රාශිය ආපුවාම ඊගාවට ගන්න කොයි අරමුණද කියලා කාගේ න්‍යාය පත්‍රයටද වෙන්නේ කියලා බලන්න. ඇහැට රූප තියෙනවා, රූපත් ಜಾති ගොඩක් තියෙනවා, වර්ණ වෙනස්, සටහන් වෙනස්. කණ්ඩ සද්ද ಜಾති තියෙනවා. යාති වෙනස් නාසයට ගොඩාක් කඳ සුවඳ જાතිනවා දිවට රස මසුරු ගොඩක් තියෙනවා කයට පහස ගොඩක් තියෙනවා හිත දිචිලු ගොඩක් තියෙනවා මේ ඔක්කොම පිරිලානේ අපි සඩ ඉඳුරන් හය අරගෙන ජීවත් වෙනකොට අපි හිටපු කානිවල් එකට ගිය වෙලාවක සුපර් මාකට් එකට ගිය වෙලාවක පික්නික් එකට ගිය ඔක්කොම ඇරලා දැන් ඊගාවට ගන්න කෝකද කියලා බලන්න රූපයක්ද ගන්න සද්දයක්ද ගන්න ගන්ධයක්ද ගන්න කියලා තමන්ට පොග වෙන්න පුළුවන් තමන්ට නේ මං ඔක්කොම අතල්ලා මම මේක ගන්න කියලා අපිට බැලුව බැලමන් නම් පේනවා පුළුවන් වගේ. එහෙමනම් කියන්න බෑ ආනාපානෙම ගන්න කියලා හැම වෙලාවෙම ගණීද කියලා. ඔච්චර වටින ආනාපානෙම කියලා බලන්න ගන්න කියලා ගන්නෑ. එයා පැදුරටත් නොගිය දෙට යනවා. පැදුරටත් නොගිය රූපෙට යනවා. එතකොට පේනවා අරමුණකට හිත තැබීමේ ප්‍රයත්නය නොකරපු කිසිම කෙනෙක් දන්නේ මේ සඩින්ද්‍රියට මේ තරම් ටොංගණන් අරමුණු වෙනවා. ඒ අරමුණු තීරීමෙන් තමයි මේ අපි කවුද කියලා වැටහෙන්නේ. අපි මේ සැපද්ද විඳින්නේ දුකද්ද විඳින්නේ කියලා. එහෙම නැත්නම් අපි හිතමු මුද්දටම දනකු වීරෙක් ඉන්නවයි කියලා. ඊමණසේ අහම්බ කරලා තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස ඔක්කොම පිරිචිතන. නමුත් ඒ මිනිස්යාට හැයම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන හැයම කවදාකවත් එකවර විඳින්න බෑ. එකයි ගන්න පුළුවන්. ඒකක් ගන්නකොට මේ මනුස්සය හොඳම පහක් ප්‍රතික්ෂේප කරන්න eBay. මම නැවතත් කියනවා අපි හිතනවා මේ වෙලාවේ මම මේ රූපේ බලන්න ඕන කියලා චේතනාපූර්වක කරනවා. එක රූපයක් ගැනීම නිසා ඒ චිත්තක්ෂණිය දැන දැන දැක දැක සද්ද, ගන්ධ, රස, පහස, මනසට එන ධර්ම ඔක්කොම ප්‍රතික්ෂේප වෙනවා. ඒක නිසා එකක් තෝරනවායි කියලා කියන්නේ පහක් ප්‍රතික්ෂේප කිරීමක් කියන එක වැරද්දා. දෙක මේ තේරීම කරන්නේ හැම වෙලාවෙම සීබුද්ධියෙන්. එහෙම නැත්නම් වැඩියෙන්ම කෙලස් තියෙන තැනද යන්නේ. භාවනා නැති මනස, හික්මිච්ච නැති මනස වැඩියෙන්ම දුවන්නේ වැඩියෙන් කෙලස් තියෙන තැන. ඊට පස්සේ අභාවිත මනසක් ඇති මිනිස්සයා මේ හැයම ගොජ ගොජ දාන තැනකට ගිහිල්ලිවල අදාන්ත මනසක් තිබ්බට පස්සේ කෝක තෝරගනින්ද කියලා බැලුවොත් මිටි තනින් වතුර බැසෙයි. කොහෙන්ද කියලා සෙඩි එතනින් ගියා. ඒත් කමක් නැහැ කියතෑගි. ඊට පස්සේ මේ අමනයා එහෙනම් මේ අමනී අර අරමුණට දොස් කියනවා. අනේ මම මේ අහිංසක මනුස්සයා මාව කෑවේ අර අරමුණනේ කියලා. එහෙම නැත්නම් ඒ අරමුණට රිදි අඳන්න හදනවා. ඒක සදාචාර කරන්න හදනවා. ඒකට ආත්මයකුත් දෙනවා. තමන්මයි ඒක තෝරන්නේ. තෝරන්නේ වෙන මොකටද නේ කෙලෙස් හරිකමට. තේරෙන්නට කෙලෙස් උනාට පස්සේ අරමුණට දොස් කියනවා. ඉතින් බුදුචාන් වහන්සේ සඳහන් කරන මේ ලෝකේ කොච්චර හික්මෙව්වත් කොච්චර දමණය කරන්න කියත් තමන්ගේ හිත තමන්ගේ ඉඳුරන් දමණය කරන්නේ නැතුව ඒ මනසට වැඩි වැඩි අරමුණු ගොඩක් දෙනවයි කියලා කියන්නේ වැඩි වැඩි කෙලස් තොගයක්. ඉඳුරන් දමණය කරගත්ත එකනට තේරෙනවා මේ අරමුණු රාශි තිබුණට ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරන එකන නොකර බැරි නිසා අකුසල් ටිකක් කරගන්නවා. නමුත් තොගීර කරන්නේ නැහැ. නමුත් සුකොබෝගිටට ගිය ගමන් තිබුණට කණ්ඩ ගිය ගමන් අපි කොච්චරක් අනවශ්‍ය විදිහට මේ දේවල් වලට අදිනවද? ඒ මොකද රට්ටු කියනවා සමාජයේ පැවැත්මක් තියෙන වැඩියෙන් රූපණ ලගන පොහසත් කියලා. වැඩියෙන් සද්ධාහන කරන පොහසත් කියලා රට්ටු අපිට අන්දනවා. ඇඳුවාට පස්සේ අපි කාලා තොං ගන්න දන්නේ රාත්තල් ගන්න දන්නේ මරණ මොහොතට ගියාට පස්සේ තේරෙනවා ඊගාවට මරණ මොහොතදී කොයි අරමුණට හිතෙයිද කියලා මුඛාරවත් කියන්නේ බෑ. දැන් මේ ජීවත් වෙද්දිවත් කවදාකවත් මේ අරමුණු රාශියක් එක්කදී තමගේ ස්වච්ඡන්දයට මට තැනක් තියෙනවද මෙනෙහි කිරීමෙන් මානසිකාරීදීම වැඩක් ගන්න පුළුවන්ද කියලා බලපු නැති කෙනෙක් මරණ මොහොතට ඇවිල්ලා එක පාරට මතුවෙන අරමුණු රාශියේදී කොයි එක ගනීද කියලා කාටවත් වගේ කියන්න බෑ. ඒක බුදුජානක කියන්නේ හරක් ගාලේ කියන කෙනෙක් දැන් වගේ ඔය මේ කොටු කරපේ වනේමේ ගොඩෙල්ලක වටේට කටුකම්බි ගහලා රැට හරක් ටික ඕකේ දාන කොටියකින් බේරන. ඉතින් හරක් ටික රැතිස්සේ ඕකේ läගලා උදේට ඉන්නේ පුදුමාකාර ආශාවකින් ආයෙත් අලුත් තන පිටියකට යන්න. අරක ගොම ගොඩෙන් ලගින්න තියෙන්නේ. ඒක නිසා හරක් ගොපල්ලා යනකොට ඔක්කොම පොදි කනවලු ඉස්සරහා ගේට්ටුව ලඟ කඩුල්ල ගාව. අරිනකොටම හිටපු එක තල්විල එළියට එන. ඒ පැටියෙක් වෙන්න පුළුවන් නෑඹියක් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි මරණ මොහොතේ ගේට්ටුව අරිනකොට ළඟම තියෙන එකේ පැන්නා ඒ අනුව ඊගාව ආත්ම ජීවත් වෙනවා. බැරි වෙලාවත් ගැරන්ටි සිහිපත් තුනොත් ගැරන්ටි අම්මා කෙනෙක්ගේ බඩේ වීසා නැතුව પાස්පෝර්ට් නැතුව ඩොක් කාලා ඉපදිනවා. ඊට පස්සේ ගැරන්ටි ආත්ම වෙනුවෙන් ෆුල් ෆයිට්. ගැරන්ටින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වැදපියවෝ කියලා ඉතින් පාට බයි. කරපොත් එක්කුණොත් කරපොත්ගේ අයිතිවාසිකම් සංගම්. දන්නේ නැහැ ඊට ඉස්සලා ආත්මේ මිනිස්සෙක් හිටියා මමත් ගැරන්ටි මැරුවා මමත් කරපොත් මැරුවා. ඒක ගාණක් නැහැ. తත්‍ර తත්‍ර ආවිනන්දනි. ඉතින් ඒ නිසා අපි තා මධ්‍යම සැලසුම් සහිතව ආර්ථිකයක් හදනවා. අමු පිස්සු. ආර්ථිකයේ සැලසුම් හදුවට විඳින්නේ මොකද්ද? අපි දේශපාලන එව්ව හදනවා, අපි පෞල් සංස්ථා හදනවා, මෙව්ව මොකද්ද තේරෙන්නේ කියන එක පොඩ්ඩක් හිතන්න ගත්තොත් පේරෙනවා. යම් දවසක ඉඳුරන් දමනට ගිය දවසේ අහිංසකකමත් තේරෙනවා, අසරණකමත් තේරෙනවා. ඒ බස් ප්‍රශ්නේ පරපතලකම නිසා. නමුත් ඒකට සද්ධාතින් යුක්තව, සීලයෙන් යුක්තව, සතියෙන් යුක්තව මුණ දුන්නොත් අබුද්ධෝත්පාද කාලයක නම් අපිට මොන සරණද මොන පිහිටද? මේ බුද්ධෝත්පාද කාලයක වෙලා අපි සටන් කරලා පෙරදෙනවා. අපි හිතුවට පෙරදුනට මගේ පරාදයක් නැහැ. භාවනා කරගන්න හැම ප්‍රයත්නෙම දිනු. මේ යෝගාවචරයට මේ පැමිණි දුක් පැනිරහයි කියලා ගමක කරදරවලට වැඩිය ලේසි අරණ්‍ය කරදර ටික සැප විඳින එක. ගමක අරණ්‍ය කරදරවලට වැඩිය ලේසි දුක්ුණත් කයේ හිත තියාගන්න එක. ඒ තුනටවත් වැඩිය ලේසි පුළුවන් නම් පඨවි ධාතු විතරක් හිත පවත්වන එක. ඊටත් වැඩිය ලේසි පුළුවන් නම් පඨවි ධාතුවත් ගෙවෙන කම්ම ඉවර වෙනකම භාවනා කරුවොත් කියන්න පුළුවන් රූපයේ සම්බන්ධයෙන් මේ ජීවිතයේදීම සතුටුදායක විය හැකි කෙලෙස් ප්‍රමාණයක් ගෙවන්න පුළුවන්. ඊට පස්සේ ඒක නැවත නැවත කිරීමේ ජීවන රටාවට ගියොත් ඒකට කියනවා අත්ත සම්මා පනිදි. එහෙම නැත්නම් සම්මා ආජීවය කියලා. මෙතෙන් යන්නේ නැතුව ඒ කියන්නේ මේ ගිවන් කරන්න පුළුවන් බවට තමන් වශයෙන් අද්දා කියලා නැත්නම් ඒ කෙනාට මේ යහ ජීවනය කියන එක තේරෙන්නේ නැහැ. එයාට මේ අත්ත සම්මා පනිදි ජීවිතයේ ලැබිය යුතු පරමාර්ථය මොකද්ද කියන එක තේරෙන්නේ නැහැ. සම්මා ආජීවය කියන එක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ පොත්පත් බලන්න වෙනවා ඇත්ත. එහෙම තමයි කවුරුත් කරන්නේ. මොකද භාවනා කරාට පස්සේ තේරෙනවා අපිට මේ තිබුණට ලෝකේ පව කරගන්න පුළුවන් අවස්ථාවල් අපි එකෙන් අරසා වෙන එකට අපි කියනවා හික්මීම කියලා. අනාරක්ෂිතව යන එකට කියනවා කාමගුණ වැඩි වීම කියලා. ඉතින් ඒක නිසා ගත කරන ජීවිතයේදී මේ ඔක්කොම කාමගුණයගේ වෙන් කරන්න හදනවා වගේ බරපතල කොන්තරත් අපිට ගන්න බෑ. ගන්න පුළුවන් නම් උනොත් හොඳයි. ඒක වෙනම කතාවක්. අඩු ගානේ තමන්ගේ හිත කාමගුණයගේ වෙන් කරන්න ගියාට පස්සේ අර දැනෙන කටු අකුල රින්ගප් මිනිස්සෙකට කටු කොහල් වදින්න වගේ තියෙන මේ ගතිය දැනගෙන ඒ ඉඳුනන් දමනේ තුල නම් අපහසුවක් දැනෙනවා තමයි. නමුත් ඒ දුක පැමිණි දුක පැනිදායි කියගෙන යන්න ගියොත් ඒක නඩ තේරෙනවා ඒ ඉඳුරන් দমনයේ කිරීමේ අත්දැකීමත් සහිතව මේ දුකක් එනවා තමයි මේකට බුද්ධ ආදී උත්පන්න වහන්සේලාත් මේකට මුණ දුන මාත් මුණ දෙන්න ඕන කියලා ගියොත් යාට පුදුමාකාර ප්‍රතිශක්තියක් හිතට එන්න පටන් ගන්නවා ලෑස්ති ලගිය කෙනාට. සංගකට භාවනා කරනකොට සක්මන්ටත් දෙවිය මේ පරියන් කියනකොට උගක් වෙලාවට ඔය වගේ අරමුණ සියුම්ගෙන එනකොට නිදිමත ගතියක් එනවා. ජුංග දිනෝට ඒක ඇත්තට බාධාවක් නේ භාවනාවට. නමුත් මේ විලාවේදී මේ හිතට කෙලෙස් නැති වෙනකොට නිදිමත ගතියක් එනවා. මං ඒ නිසා මේ නිදිමත ගතියට සූදානම් වෙලා යනවා කියලා ගියොත් අර නිදිමත ඉච්චරම පෙනපොප්පගෙන ඉන්නේ යම් ප්‍රමාණයකට නැතකරන යන පුළේ වගේ මේ භාවනා කරන යනට ඒක තැනකට ගියාම ගොඩාක් හිතවිලි එන්න ගන්නවා. මං කියන්නේ ගොජෙයි කියලා. බුදු දෙනා සීකට සමාහලට සන්තති කියන වචනේ පාවිච්චි කරනවා. මේක එනවා මේ භාවනාවේ ඒක ජවනිකාවක්. කරවබනේ ඉන්න මේක හිතවිලි ආවට කෙලස් වෙලා නැහැ නේ තාම. සතුන් මරලා හොරකම් කරලා විචික්‍රමණය වෙලා නැහැ නේ. මේ පරිවුට්ටන කෙලෙසක් නේ තියෙන්නේ. ඔක විචික්‍රමණය වුණොත් නේ අපාගත වෙන්නේ නේ. ඔක දිහා බලන්න. ඔගේ සමාහලට මුළු ඇඟටම කඩිකුලක් දිනලා දැම්ම වගේ හැම අංශුවක් පාසම රිදෙන්න ගන්න. නිකන් හරියට ගල් මෝලකට දාලා ඇඹරුවා වගේ. ඒතර දැනගන්න ඕනේ මේ කය කියන්නේ මෙහෙම එකක් නෝ ඔබ ලබන ආත්මයක් இல்லයි දායසනයක්. මට මනුස්ස ආත්මයක් ලැබේවා. මට ස්ත්‍රී ආත්මයක් ලැබේවා. මට පුරුෂ ආත්මයක් ලැබේවා. මට සිටු තනතුරක් ලැබේවා. කොයි මගුල හම්ුණත් දුක් කඳවරේ දුක් සාගරේ පතුලි තමයි හැම කෙනාම ජීවත් වෙන්නේ. ඒ වගේම සද්ද කරදර කරන. ඊතරින් ඉඳගෙන ඔය වෙන ගැහත් බල්ලා කම්මලේ බල්ලාට එන ගැපුවර ගානක් නැහැ කියලා ඒක තද්දයක්වත් ගානක් නැහැ. මෙතන ගිල්ල වෑන් එක පොඩ්ඩක් කුචු කුචු ගෑවොත් භාවනා කරලා ඉවරයි. ඊතරය දන්නවනම් මේ වෙනද නැති කරදරද තේරෙන්නේ මේ සිතේ සංවේදී භාවය වැඩි නිසා. ඒ නිසා මට තවදුරටත් හිත දර්ශනීයට යවන්න ඕන නම් විපස්සනා ඥාන වලට යවන්න පුළුවන් ප්‍රඥාව පහළ වෙන්න පුළුවන් නම් මේ හිතේ සියුම් බව වැඩි කරන්න ඕනේ කියලා මේකට මොන දෙන්න ගියොත් ඔච්චරම ප්‍රශ්නයක් නෑ. මොකද ගෙදරින්ද දොයිට වෙඩි සද්ද ඇහෙනවනේ අපට. අන්නේ විදිහට මේ සූදානම් වෙලා යෑම සඳහායි සර්වචනංශි මේ නිදර්ශන ගෙන හැරපාමින් අධ්‍යක්ෂකවයිගේ අධ්‍යක්ෂීම්නොත් මේකට එකතු කළ කරන්නේ. නමුත් ඒක හරි පිළිවෙලට තියාගන්න එක නැත්නම් භාවනාදී පැමිණෙන දුක පැණි රසක් එහෙම නැත්නම් ජයග්‍රහණයක් කරගන්න ගිය කෙනාට මේ ලෝකේ මං කියනවා මොනම බාධාවක්වත් නෑ භාවනාවට. කාලෙන් ප්‍රශ්නකුත් නැහැ, දේශයෙන් ප්‍රශ්නකුත් නැහැ, ඉරියව්වෙන් ප්‍රශ්නකුත් නැහැ, අල්ලපුගිතමනෝසය භාවනාන කරුවට ප්‍රශ්නකුත් නැහැ. ඒ නිසා මේ පැමිණි දුක් පැණි රායි කියන එක මම දන්නේ කොහෙන් මේ සිංහලේ අල්ලගත්තද කියලා. මෙන්න මේ ධර්මතාවයේ නැති වුණාට පස්සේ තමයි මේ සිංහලයා මේ බලු තත්ත්වයටපත් වෙන්නේ. ඉස්සර තිබුණු අපේ මේ ප්‍රෞඩත්වයේ යනකොට සිංහලයා කවදාවත් කේන්ද්‍රය ගෑවේ නැහැ. පැමිණෙන දේ කාගෙන හිටියා. ඒ නිසා රජුන්නන ප්‍රශ්නයක් නෑ, නායකයන් ප්‍රශ්නයක් නෑ. මොකද යුසීමේ ශක්තියක් තිබුණා. අද අපිට මේ සියලු පහසුකම් තිබුණා. සියලු ඇන්ටිබයොටික්ස් තිබුණා. සියලු ඇනස්තීෂියා තිබුණා. අද විතර දුක් විඳින කාලයක් තියෙනවා. කවදාවත් නෑ. මේ ඔක්කොම පහසුකම් තිබුණාද නිකන් කුල්ලෙන් වහලා දෝ පින්න පුහුල් ගෙඩි වගේ කැස් දැස්සක් ආවත් ලෙඩ වෙනවා, අවුවක් ආවත් ලෙඩ වෙනවා, පොළවේ ඇවිදින්න බෑ. নানা ප්‍රකාර පින්න පුහුල් ගෙඩි ටිකක් මිසක් අර දිමුණු ගති නැහැ දැන්. අපි හිතනවා දෙවුවා මේ ඇන්ටිබයොටික්ස් වලින් කරන්න පුළුවන් කියලා, යෝග ව්‍යායාම වලින් කරන්න පුළුවන් කියලා, හෝල්සම් ෆුඩ් අරගෙන කරන්න පුළුවන් පිස්සු. මේ දෙකට පැමිණෙන දුකට මුණ දෙනවා නම් ඒක තමයි අපිට තියෙන හොඳම ඉමුනිටි එක. අද දෙමව්පියන්ට පුළුවන් තමයි මගේ දරුවන්ට පැමිණි දුකට මුණ දෙන්න. ඒක හිතෙන දෙමව්පියන්ගේ දුර්ලභමක් කියලා. අපි ඒක කුල්ලෙන් වල හදනව දරුවෝ. මදල වැස්සක් වහපු ගම ඌම් පින දාලා මැරලා යනවා. ඉතින් ඒකට අම්මල දාලා පුදුමාකාර විදිහට දුක් වෙනවා. මං කියන්නේ මේ අනවශ්‍ය දුක් කරනවා කියලා. නමුත් මේ සංසාරේ අපිට හම් වෙන මේ දුක අපි දැනගෙන ඒකට සූදානම් වෙන්න ගියොත් ඔක්කොත් මං කියන්න බෑ. එක්කෙනෙක් කරලා බලන්න. ඒ හොයන බලන ගතියට ගෑනුකම බලපානවද කියලා. ඒ විදිහට මූණ දෙන්න ඕනකමන පිරිමිකම බලපානවද කියලා. ඒ දෙයට මූණ දෙන්න ඕනකමට උගත්කම බලපානවද කියලා. ඒ දෙයට මූණ දෙන්න ඕනකමට වයස බලපානවද කියලා. ඒ දෙයට මූණ දෙන්න ඕනකමට පැවිද්ද බලපානවද කියලා. ඒ දෙයට මූණ දෙන්න ඕනකමට බෞද්ධකම බලපානවද කියලා. මනුස්සකම විතරනේ ඉල්ලන්නේ. ඉතින් ඒ නිසා ඒ අගයන් ආඩම්බරයන් හරියට පෙළගසා ගත්තොත් මනුස්සෙක් වෙනවා. එහෙම නැත්නම් අපි ඔය ගෑනු සදාන් සටන් කරાવી පිරිමි සදා පිරිමි ගෑචි වාසි කන්දන් සටන් කරાવી අරකට මේකට සටන් කරાવી හටන මිසක්ක අපි හැකියාවල් මතු වෙන්නේ නැහැ. නිසා හොඳට මතක තියාගන්න මේ හද ඉඳුරන් හයක් ලැබීම පෙරපිනා. හැබැයි මේ හයම තුවාල හයක් කියලා හිතාගෙන මේ පඳුරක රින්ගන මීමෙක් වගේ පිටේ වනේ තියෙන මේ වැඩි පාර ගන්න නැතුව යෑම සඳහා තියෙන මේ හික්මීම බැලුව බැලමට මිහිර රස නැහැ. විඳවන කොට යම් යම් අපහසුකම් මතුවෙනවා. නමුත් මේ ප්‍රතිපදාවේදී වුණාක් කෙලස් කැපීමක් අනිතික මගේ වගකීම් මට ගැනීමක් කියන මේ ආත්ම විශ්වාසය ඇති කර ගැනීම සඳහා මේ තමන් ලබලා තියෙන අත්දැකීම් ටිකත් හලිපිලියට දාගන්න පුළුවන් වුණොත් අහන කියන බණකුත් පිළියට හරි ගැස ගන්න පුළුවන් වුණොත් ඒක තමයි මම මේ දේශනාවෙන් අදහස් කරේ. ඒ විදි කටයුතු කරන සියලු දෙනාටම මේ පුළුල් දෘෂ්ටිය යහ දෘෂ්ටි ඇති කිරීමට අද දවසේ මේ දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. සියලු දෙනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.